अभी आयु आयु संकार वो सज्जन सूत्र एकरा मावि मेसे असन लि एक समय की बागत से विशालपुर महामणि कूटागार शाला विहारी वेडवसन से ඒ සමී භාගතුන්වහන්සේ පෙරවරි හැඳිපෙර පාසයුරුගෙන විශල්පුරට පිළිපිණිස පිවිසිසේක. විශල්පුර පිළිපිණිස හැසිර පසුබතින් පිණ්ඩපාතයේ පෙරලා වැඩිසේක්. අනදතෙරුන් බණවා ආනන්දයෙන් හිඳිනා ඇතිරිය ගනු. දිවා විහරණය පිණිස චාපාල චෛත්‍ය වෙත යන්නෙමි වදාළසේක. එසේ වහන්සේගේ අනදතෙරුණු භාගතුන් වහන්සේට පිළිවදන් දී හිඳිනා ඇතිරියගෙන භාගතුන් වහන්සේ පසුපසින් වැඩිය. ඉක්බෙත්තෙන් භාගතුන් වහන්සේ චාපාල ජෛත්‍ය කරා එළඹ සේක. එළඹ පනවල දසුනේ වැඩහුන් සේක. භාගතුන් වහන්සේ වැඩෙහිදීම ආනන්දය විශල්පුර සිත් කලේ. උද්‍යාන චෛත්‍ය සිත් කලේ. ගෞතම චෛත්‍ය සිත් කලේ. සප්තාම චෛත්‍ය සිත් කලේ. බහුපුත් චෛත්‍ය සිත් කලේ. සාරානන්ද චෛත්‍ය සිත් කලේ. චාපාල චෛත්‍ය සිත් කලේ. ආනන්දේ යම් කිසියෙකු විසින් සතර ඉද්ධිපාදය වඩන ලද්දා වුණා. බහුල වශයෙන් කරන ලද්දාහුනම් යුක්ත යානයක් වෙන් කරන ලද්දාහුනම් පිහිට දැන තැනක් වෙන් කරන ලද්දාහුනම් සිද්ධ කරන ලද්දාහුනම් පුරුදු කරන ලද්දාහුනම් මොනවට නිපදවන ලද්දාහුනම් හෙතෙම කැමැත්තේ නම් හෙතෙම ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කාලයක් සිටිය හැකිවන්නේ. ආනන්දේනි තථාගතයන් වහන්සේ විසින් සතර ඉද්ධිපාදයෝ භාවිතේ බහුලීකතේ යානිකතේ වාස්තුකතේ අනුෂ්ඨිතේ පරිචිතය සුසෝමාරද්දේ. ආනන්දිනි තථාගතයෝ කැමැත්තේ නම් ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කාලක් සිටිය හැක්කාවේ වදාළසේක. මෙසේත් භාගතුන් වහන්සේ විසින් දැඩි වූ සංඥාව ඉපදීම කරන කල්ලි ඕලාරික අවභාසය ඒ කියන්නේ හින්ට් එකක් දෙනු ලබන කල්ලි ආනන්ද තෙරණෝ ඒ දැන ගැනීමට නොහැකි වූ මරෝ සිතින් වඩන ලද්දක සිත්සේ වහන්ස භාගතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලෝට අනුකම්පා සඳහා දේමිනිසුන්ට යහපත පිණිස හිත පිණිස සුව පිණිස කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් සිටනසේක්වයි සුගතයන් වහන්සේ කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් සිටනසේක්වයි භාගතුන් වහන්සේ නොඇද්ද. ඉතින් මේක පෙන්වනවා මේ බුදුහාමුදුරුවෝ ඒ ආනන්ද හාමුදුරුවොත් එක්ක චෛත්‍ය හිම අසට ගිහිල්ලා ඒකේ සෙත් කළුයි කියලා කියන්නේ මේ ඒකේ අභිනන්දනා කරනවා කියන එක නෙමෙයි. තථාගතයන් වහන්සේ පෙන්වුවේ මේ දැන් වයසට ගිය පුද්ගලයකට කවුරුවත් කියන්නේ අනේ කොහොම හරි තව ටිකක් ජීවත් වෙලා ඉන්නේ කියලා නේද? ඉතින් ඒ වගේ දැන් බුදුහාමුදුරුව අවුරුදු 80ක් වෙලා තත්ත්වයට පත් වෙලා හිටියේ. ඉතින් ආ බුදුහාමුදුරුව පෙන්වුවේ මට අවශ්‍ය නම් ඉන්න පුළුවන් ඒ කියන එක තමයි මේ පෙන්වන්නේ. එතකොට ඒකේ පෙන්නනවා මේ කවුරු හරි කෙනෙක් සතර ඉද්ධිපාදයේ වඩලා තිනවන නම් ඒ පුද්ගලයාට කල්පයක් හෝ කල්පයක් කල්පයක් විශාල කාලයක් එහෙම ඉන්න පුළුවන් ගේ කියලා සම්පූර්ණ කාලයක්. ඉතින් තථාගතයන් වහන්සේ සතර ඉද්ධිපාදයේ භාවිතා කරලා තිනවා ඩෙවලොප් කරලා තිනවා. බහුලීකතේ කියලා කිව්වහම පර්සියුට් කියන එකයි කියන්නේ. යානිකතේ කියලා කිව්වහම යානියක් වාගේ. ඒ කියන්නේ ඉතින් ට්‍රාන්ස්පෝර්ට් වාහනයක් වාගේ කරලා තිනවායි කියලා. වාස්තුකතේ කියලා කියන්නේ ගිවන් ග්‍රවුන්ඩින් කියන එකයි. අනුෂ්ඨිතයි කියලා කියන්නේ මේ ස්ටඩි කියන එකයි. පරිචිතය කියලා කිව්වහම කොන්සොලිඩේට්. සුසුමාරද්දී කියලා කිව්වහම ඔගේ පෙන්නනෝ ඔය වෙල් අන්ඩර්ටේකන් කියන එකයි ඔය කියන්නේ. ඒ කියන්නේ මොනවට පරිපූර්ණයි කියලා කියන්නේ. ඒක පෙන්නනෝ ඔය පටිසම්භිදා මග්ගේ ක්ලේශයෝ පරියුට්ටානියෝ සංස්කාරයෝ කියන ඒවා විසම වෙනවා. ශාන්ත ස්වභාවයෙන් ප්‍රණීත ස්වභාවයෙන් මේ නිරෝධ ධර්ම ඇත්තේ වෙනවා කියලා නිර්වාණය. එතකොට අනිත්‍යව විසමයි නිර්වාණය. ඒ විදිහට නිරෝධ සමධර්ම ඇත්තේ කියන එක. එතකොට මේ බුදුහාමුදුරුව මෙහෙම කිව්වට ආනන්ද හාමුදුරන්ට ඇඟීමක් ආවේ නෑ ඉල්ලන්න ඕනේ කියලා. එතකොට දෙවෙනි වරටත් තථාගතයන් වහන්සේ මෙහෙම පෙන්වුවා. බොහෝ කාලයක් ඉන්න පුළුවන් ඒ කියන්නේ. තුන්වෙනි වරටත් කිව්වහම ඉතින් ආනන්ද හාමුදුරුව ඉල්ලුවේ නෑ. ඉතින් මාර්යා විසින් මඩලද්දක සිස්සේ නොයදුවා කියලා ඒක පෙන්වනවා. ඉතින් මේක තේරුම් ගන්න අපි මේ ඩයග්‍රම්ස් වලට යමු. අපි පළමුවෙන් අගනිට රාමුලෝගේ රාතන් වහන්සේලට කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නට. එවනම් අපි දෙවෙනි ස්ලයිඩ් එකට යමු. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේ හතරවෙනි ධානය කියන එකට ගමන් කරන්න. ඔයගලන්ට පේනවා මේ පාරවල් දෙකකින් පෙන්වලා දීලා තියෙනවා. මෙතන මේ සප්ත බොජ්ජංගේ පැත්තෙන් එන්න පුළුවන් කියලා. ආභව ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් එන්න පුළුවන් කියන එක. එතකොට සප්තබොජ්ජංගේ අපි දන්නවා. අපි ඔය හතරවෙනි ධානයේට කොයි ක්‍රමයකට හරි යනවනම් ඒකේ තියෙන්නේ මොකද්ද? විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකදම් ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා පළවෙනි ධානය කියන එකට යනවා. එතකොට ඒකේ ප්‍රීතිය තියෙනවා. ඉතින් ඒක තමයි මේ මුලින්ම මේක පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ ප්‍රීතිය සඳහා අපි භාවිතා කරනවා ඒක ලබා ගන්න කමඨහනක් ගෙවන්න වෙලා තියෙනවා. කමඨහනේ මිලක් ගෙවන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ කෙස්ලොම් නීදත්ත ආදී වශයෙන් සිහි කරන්න ඕනේ. ඉතින් ඒක තමයි අර විතක්ක විචාර කියලා කියන්නේ පළවෙනි ධානය. නෙක්ඛම්ම විතක්කේ, අව්‍යාපාද විතක්කේ, අවීංසා විතක්කේ. එන්න නෙක්ඛම් මේ සඳහා තමයි අපි දෙතිස් ගුණපේ කියන එක සිහි කිරීම කියන එක කළේ. ඉතින් එයාට ප්‍රීතිය තියෙනවා. ඉතින් එයා මේ ප්‍රීතියට සතුටුයි. හැබැයි එයාට පේන මේ ප්‍රීතිය ලබා ගන්න නම් කමඨාණේ මිල ගෙවන්න ඕනේ. ඉතින් මෙයා මේක මතක තියා ගන්නවා. මේ කෙස් ලොම් ඒවා කියනකොට මේ ඔක්කොම එකම මලමුත්‍රා ආසූචි බෝට්ටුවේ තමයි තියෙන්නේ කියලා. එහෙම කල්පනා කළා යට පුළුවන්කම කියන එක තියෙනවා. ඒ දෙවෙනි ධානයට යන්න විතක් විචාරය කියන එකට පහ වෙලා ගිහලා විතක් විචාරණ ඌපසම අජ්ජත්තං සම්පසාදන චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිදං ප්‍රීතිසෝකං ဒုတိය ධානං උපසම්පච්ච විහෙරති කියලා දෙවෙනි ධානයට ගිහිල්ලා ඉන්නවා. එතකොට දෙවෙනි ධානයේ ප්‍රීතිය තියෙනවා. දැන් එයාට පේනවා මේ ප්‍රීතිය කියන එක කායිකව දැනෙනවා. මේක නිසා මට මේකේ මේ ආදීනමයක් තියෙනවා. මම මේකට ඇලෙන්න පුළුවන් මේකේ. අන්නේ ආදීනිය දැකලා එයා කැමති වෙනවා ප්‍රීතියට අනුතුරු තියෙන සුඛයට. අන්න එතින්දි වෙන්නනෝ ප්‍රීතියාච විරාගං උපේක්ඛතෝ සතිමා සුඛ විහරಂತಿ තන් තති අධ්‍යානං උපසම්පච්ච විහෙරති කියලා ඒ තුන්වෙනි ධානයට යනවා. දැන් එතකොට එයා මේ සුඛයේ සහගත තුන්වෙනි ධානයේ ඉන්නවා. එයාට පේනවා මම මේ සුඛයි සුඛයි කියලා මේ ලෝකේ කියන හැබැයි සත්‍ය වශයෙන් මේ ලෝකේ තියෙන්නේ දුක්ඛය. ඒවනම් සුඛයි කියලා කියන්නේ తాවකාලිකව මේ දුක්ඛේ පහ වෙන. එතකොට දැන් අපි මේ වෙනකොට මේ සුඛය කියන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ සුඛය කියන එක දැන් පහ වේ සත්‍ය වූ දුක්ඛය දැම්මතුයි කියලා කල්පනා කළාම ඒ සුඛයට උපේක්ඛාවක් ඇති වෙලා යා හතරවෙනි ධානය කියන එක දක්වා ගමන් කරනවා. ඉතින් ඕක ආර්ය අෂ්ටාංග මාර්ගයේත් ඉතින් මුසාවාද පරුසාවාචයෙන් පහ කළා. ඔය හතරවෙනි ධානය කරා ගමන් කිරීම කියන එක තියෙනවා. ඉතින් ඒක අපි තව චුට්ටකින් අපිට වැටහෙනවා. ඒක භාවනාව තව ටිකක් බලාගෙන යනකොට. එහෙමනම් අපි බලමු මේ තුන්වෙනි ස්ලයිඩ් එක. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මේ ඉද්ධිපාදයන් අතර තිබෙනා වූ සම්බන්ධතාවය කියන එක. ඒක පෙන්නනවා මේ පළවෙනියෙන් අපිට විරිය තියෙනවා. අර අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගං ආති පදාති කියලා කියනවා. ඉතින් මේකට එන්නේ කොහොමද? දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාව භාවිතා කරලා නේද? මේකේ ආහාරේ පටික්කුලතා සංඥාව, දෙතිස් ගුණෝපේ සබ්බ ලෝකේ අනිබිර සංඥා, සබ්බ සංකාරේ අනිච්ච සංඥාව, මරණ සංඥාව. මතක දෙකෙන් අපි ආවා පළවෙනි ධානයට. පළවෙනි ධානයෙන් අපි කාය අනුපස්සනාවට ආවා. කාය අනුපස්සනාවේ අපි සමුදයක් කියන එක, අස්තංගමයක් කියන එක මෙනෙහි කරනවා. භවපච්චා ජාති කියන පුරුක අවබෝධය සහගත වූ ධානයට දිබ්බ විහාරය. දිබ්බ විහාරයෙන් ඒ පාර යට නිර්වාණය කියන එක ස්පර්ශ කරලා තේරුම් ගත්ත මම මෙච්චර කලක් හිටියේ. මේ කියන්නේ ගොම්බෙට්ටින් පණුවා වගේ ගොඩක තමයි මම හිටියේ කියන එක තමයි තේරුණා. ඒ ගොම්බෙට්ටින් පැන ගන්න ඇති වෙච්ච විරිය. ඉතින් ඥානපතිත් අපි මේක බැලුවානේ නේද? එතකොට අන්නේ පළවෙනිනේ කාම විතක් එපා, ව්‍යාපාද විතක් එපා, වීසා විතක්ක එපා කියලා. එතෙන්ට ආවට පස්සේ තමන්ට බැනුණා තමන් ඒ විරියෙන් යුතු ගොම්බෙට්ටෙන් එළියට බැනගෙන ඉන්නකොට මේ ගොම්බෙට්ටෙ ඉන්න පණුවා ඒකෙම ඉපදිලා ඒකෙම ජරාවටපත් වෙලා ඒකෙම ලෙඩ වෙලා ඒකෙම මරණයටපත් වෙනවා කියලා. එතකොට ඒක දැකලා ඒ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණය දුක්ඛාර සත්‍ය කියන එක දැකලා ඒ පාර එයාට පෙනුණා සත්‍යාදිට්ඨානෙ. මේ ලෝකේ තියෙන ඔක්කොම මුසා මෝස ධර්මයන් අමෝස ධර්මයකට තියෙන්නේ නිර්වාණයයි කියලා. එතකොට මේ නිර්වාණයට යන්න යාට කැමැත්තක් ඇති වුණා අන්න ඡන්ද සමාධිය. ඉතින් මෙතෙන්ට ආපු පුද්ගලයා දැන් අර උදේ කියපු විරිය, විරියදි කිව්වා කාම විතක් එපා, ව්‍යාපාද විතක් එපා, විහිංසා විතක් එපා කියලා. ඒ විරියට තාමත් ගරු කරනවා නම් ඒ නිර්වාණය සඳහා ඒ කාම විතක්යන් ඒවා අයින් කරන්න කැමති නම් අන්න යාට පුළුවන් එහෙමනම් මේ චිත්ත සමාධිය කියන තැනට එන්න පුළුවන්කම කියන එක තියෙනවා. කාම විතක්ක එපා, ව්‍යාපාද විතක්ක එපා, වේසාව විතක්ක එපා කියලා. ඉතින් අපි ඔබ තේරුම් ගත්ත හරියට අර බීපු මිනිස්සේ රාත්‍රී කාලේ බීලා කියනවා මං ආයිනම් බොන්නේ නැහැ කියලා. හැබැයි අවශ්‍ය වෙනකොට ආපහු බොනවා. එහෙම කරන්නේ නැතුව, ඒ කියන්නේ මුලින් කිව්ව එක තමයි පවතිනවා. එතකොට දැන් මෙතන අපිට එක දෙයක් පේනවා. මේ චිත්ත සමාධිය කියන එක අපිට ඇති වෙන්න නම් මෙත්තාව කියන එක තියෙනවා. දැන් මේ පළවෙනි පාරේ ගිහිල්ලා දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාණයෙන් අපි මෙත්තාවට යනවා. මෙත්තාවෙන් ගිහිල්ලා දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාණ මෙත්තා අප්‍රමාණී භාවිතා කරලා තමයි චිත්ත සමාධිය කියන එකට යන්නේ. එතකොට එහෙමනම් අපිට පේනවා මෙතනින් අපි ඇවිල්ලා තිනවා චිත්ත සමාධියට. අර මෙත්තාව කියන එක ඇතුළත්ව තමයි මෙතෙන්ට ඇවිල්ලා තින්නේ කියන එක පේනවා. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ, ඒ කියන්නේ චිත්ත සමාධිය පවතින්නේ නැහැ මෙත්තාවක් නැත්තම්. එතනින් අපි යනවා මේ උඩ විමංසා සමාධියට. එතකොට දැන් ඉතින් තමන්ට පේනවා ජරා ගොඩක් තමන් ගත්තා නම් ඉතින් තමන්ට දෝමනස්සෙම තමයි ඇති වෙන්නේ කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට ඒව ඉතින් නැති වෙන්න නම් ඉතින් තමන් දෙමෙත්තාව කියන එක තියෙන්න ඕනේ. ඉතින් මේ ජරා ගොඩ අතහරිනවා කියන එක තියෙන්න ඕනේ. නැත්නම් දදතු පුඤ්ඤම් පවට්ටි ගාතාවේ කලාව වගේ අර අසුචි මගේ නෙමෙයි ආදි වශයෙන් කරලා අන්න විමංසාවයි කියන තැනට අපි එනවා. එතකොට මෙතෙන්ද කියනවා අපි මේ ලෝභයත් එපා, දේශයත් එපා, මෝහයත් එපා කියන එක තියෙනවා. ඉතින් අපි මෙත්තාව අතහැරලා නම් හරියන්නේ නැහැ. ඒක තියෙන්න ඕනේ මේක ඇතුලේ අඩුම තරමින් නේද? ඉතින් එතනින් අපි එනවා මේ විරිය කියන එකට. ඉතින් මේ හරියේ මේ විරි ඉද්ධිපාදයේ බවට දැන් ඉතින් පත් වෙලා තියෙනවා. ඒ හරිය එනකොට ඉතින් සංස්කාරය මගේ නොවෙන්න තමයි මෙතෙන්දි මේ විරිය කියන එක තියෙන්නේ. එතකොට ඒ විරිය මගින් අපි එනවා මේ ඡන්ද සමාධිය කියන එක. දැන් බලන්න ඉස්සර තිබුණා වූ යම්කිසි ඡන්ද සමාධියක් තිබුණාද දැන් ඡන්ද ඉද්ධිපාදයේ බවට පත් වෙනවා. එන්න එන්න ස්ට්‍රෝං වෙලා දැන් ඉතින් ගලෝලා අයින් කරන්න පුළුවන් දේවල් තත්ත්වයට තමන්ගේ ඇවිල්ලා තියෙනවා. එතකොට අර මුලින් පටන් ගත්ත විරියට වඩා දැන් පෝෂණය වෙලා සංස්කාරත් එහෙම අයින් කරනවා. සංස්කාරයෙන් කියනවා අයින් කරාම අපිට රූපයන් කියනවා අයින් කරන්න පුළුවන් වෙනවා. මොකද අත්ත් සංඥාවන් එහෙම අයින් වෙලා අත්ත් සංඥාවෙන් අයින් වෙනවා නම් ඉතින් රූපය කියන එක අයින් කරන්න පුළුවන් තත්ත්වයට තමයි මනස පත් වෙනවා. ඔය රහතන් වහන්සේ මට කිව්වා මේ දරුව ගාතාවක් තියෙනවායි කියලා ගෞතම බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ විරියෝච ඡන්தோ ඡන්தோච චිත්තෝ චිත්තෝ විමංසා කියලා. ඒක අපිට නම් හම්බ වෙලා නැහැ. අර නැති වෙච්ච සූත්‍ර පිටකේ තමයි එහෙම තියෙන්නේ. ඉතින් දැන් අපිට පේනවා මේකෙන් එන විරියෙන් ඡන්දේ ඡන්දෙන් චitte චitte විමංසාව. මේ ගාතාව නැති වුණාට ඉතින් ඒක දැන් ඒ අර්ථය අපිට පේනවා. එතකොට දැන් අපි මේකේ අපිට පේනවා මේ චිත්ත සමාධියට එන්න නම් ඉතින් මේ මෙත්තාව එහෙම තියෙන්න ඕනේ කියලා. එතකොට අපි ඒක පොඩ්ඩක් මතක තියාගෙන අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. හතරවෙනි ස්ලයිඩ් එකට. හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා ඔයගලන්ට මෙන්න මෙහිම ධර්මයක්. ඔයගලන්ට පේනවා මෙතන මේ දේශය තියෙනවා. මෙතනින් ක්‍රෝධය ලකුණු කරලා තියෙනවා, උපනාහය ලකුණු කරලා තියෙනවා. එතකොට මේ ක්‍රෝධය එහෙම තියෙනවා නම් ඒකේ මක්කේ මක්කින් ඊර්ෂ්‍යාව අපි ඉගෙන ගත්ත වත්තෝපන් සූත්‍රය. ඒ වගේ අපි දැනගත්ත මේ සංස්කාරවල විසමතාවය උපනාහය තුල තියෙන එක තියෙනවා. ඉතින් ඒකෙන් ඇති වෙනවා පලාසය, පලාසයෙන් ඇති වෙනවා මච්චරිය කියලා. එතකොට අපිට චිත්ත සමාධිය තියෙනවා නම් ඉතින් අපි කියවනේ ඉතින් තෙන්න නම් මෙත්තාව තියෙන්න ඕන. ඉතින් එහෙමනම් අපිට මේ ද්වේෂය කියන එක නැති වෙන්න ඕන. එතකොට එහෙමනම් ඒකත් එක්ක සම්බන්ධ වෙලා තිබුණා වූ ධර්මයන් නොතේන්න ඕන. මොනවා සම්බන්ධ වෙලා තියෙන ධර්ම මෙන්න මේ නේද? මේ පලාසේ මේ කතාව ලොක්කෝම මේ ද්වේෂයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ධර්මයන් තමයි මේකේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නලා තියෙන්නේ. ওই ධර්මයන් නොතේන්න ඕන කියන එක පේනවා. ඉතින් මේක සඳහා අපි චිත්තය සමාදම් කරගන්නවා නම් එහෙමනම් අපි ති මුසාවාද, පරුසාවාච, විසුනාවාච, සම්ප්‍රප්ලාප නොකරන සිටින් බව අපිට පේනවා. මොකද ඒවා කරනවා නම් ඉතින් මේවා ඇති වෙනවා. එතකොට මේ වුණාම අපි චිත්තිද්දීපාදයෙන් අපිට විමංසාව කියන එකට ඇතුල් වෙනවා. චිත්තිද්දීපාද විමංසාවට ඇතුල් වෙන්නේ කොහොමද? දැන් ඕගලන්ට මතකයි අර පළවෙනි ඩයග්‍රෑම් එකේ අපි බැලුවා මෙතන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මුසාවාද පරුසාවාච අයින් කරනවා කියලා කියන්නේ දැන් අපි සම්මාදිට්ඨින් සම්මා සංකප්පයටව මැද්ද අපිට බාධාව හැටියට තියෙන්නේ අපි මුසාවාද පරුසාවාච පානාතිපාත මේව කරනවා කියන එකයි. දැන් මම මේව කරන්නේ නැත්තම් මේව අයින් කරපුව ගමන් කෙලින්ම සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක සම්මා සමාධිය කරා ගමන් කිරීම කියන එක දෙනවා. සම්මාදිට්ඨිය මතු වෙනවා කියන එක තියෙනවා. ඒක තමයි මේ වෙන්නන්නේ. එතකොට ඒ අකුසල් කොටස එහෙම නැත්නම් අකුසල් කොටස කොටස යට යනවා. පානාතිපාත වගේ අකුසල් කොටස යට යනවා. සම්මා දිට්ඨිය කියන එක මතු වෙනවා. චිත්ත සමාධිය තියෙනවා නම් අපි ජාති ඉඳන් ජරාවට වෙනවා කියන එක අපි දැනගන්න සමාධියක් තියෙනවා. දැන් මිනිස්සුගේ සිත විසිරෙනවා නම් එයාට මොකක්වත් හොයාගන්න බෑ. සිත යම් කිසි තැනක පවතිනවා නම් ඉතින් තමන්ගේ ඇඟ දිහා බැලුවා වුණත් ඉතින් ජරාවටපත් වෙනවා කියලා පේනවා. අර වෙනස් නොවනවා කියන මුසාව අපි පහ කරමු. අපි නිතරම කරන දෙයක් නෙමෙයි මොකක් හරි එකක් දිහා බලලා ඇඟ රැලි වටුනා නම් කියලා ටොපියක් කටේ දාගත්තාම ඒක නේද. දැන් මේ පුද්ගලයා එහෙම දෙයක් කරන්න යන්නේ නැහැ. මෙයා දන්නවා මේක වෙනස් වෙනවා කියන එක. ඉතින් එහෙනම් අර මදි එහෙම බහලා යනවා කියන එක තියෙනවා. එතකොට මේ මදි කියන එක එහෙම නැති වෙලා යනවා නම් ඉතින් ඒව නැති වෙන්නේ විමංසාවෙන් සමාධියෙන් තමයි. ඒ වගේම තෙන් අත්තා ඉදන් නිත්‍යයට යනවා කියන එක එහෙම මතකද? මානීය මදින් තමයි අත්තා ඉදන් නිත්‍යයට යන කතාව. එහෙමම බහලා යනවා කියන එක තියෙනවා. එතකොට මේකෙන් අපි තේරුම් ගන්න තියෙනන්නේ එකයි. චිත්ත සමාධිය තියෙනවනම් දේශයත් එක්ක තියෙන සම්බන්ධ ධර්මයන් කියනවා අපි බහැලයක්. එතකොට එතෙන්දී අපි සම්මා දිට්ඨිය මතුවෙන හැටි පේනවා. ඉතින් ඒ කියන්නේ අපි මේ පෙන්වන්නේ විමර්ශාව කියන එකට. දැන් අපි ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ මේ චිත්ත සමාධිය ඉඳන් විමර්ශාවට එන එකයි මේ පෙන්වන්නේ නේද? මේ කොටස අයින් වුණායින් පස්සේ විමර්ශාවට කියන එකට අපි එනවා. දැන් ඉතින් ආපහු දැන් අපිට පේනවා විමර්ශාව ඉඳන් අපි යන්න ඕනි විරියෙද්දිපාදයේ කියන එකට. එතකොට මේ විරියෙද්දිපාදයට යන්න නම් අපි යම්කිසි ධර්මයක් ඉගෙන ගන්න ඕනේ. අන්න ඒක තමයි අපි මේ ස්ලයිඩ් 5 එකට ගිහිල්ලා ඒක බලමු. මේකේ පෙන්නනවා මේ මයින් ෆැක්ටරි එකේ කතාව. ඒ කියන්නේ ෆැක්ටරි එකක මොකක් හරි එකක් ඉන්පුට් එකක් දැම්මහම එහා පැත්තෙන් අවුට්පුට් එකක් එනවා කියන එක අපි දන්නවා. ප්‍රොඩක්ට් එකක් එනවා. හරියට තේකොළ ෆැක්ටරි එක නම් මේ පැත්තෙන් තේකොළ දැම්මහම එහා පැත්තෙන් ඒව රත් වෙලා වීලිලා පැකට් වෙලා එනවා එකක් තියෙනවා. එතකොට ওই ෆැක්ටරි එක වැඩ කරන මිනිස්සු මේ පැත්තෙන් තේකොළ දානකොටම එහා පැත්තෙන් ඉන්නව ප්‍රොඩක්ට් එකට ඒගොල්ලෝ ඇලෙනවා. ෆැක්ටරි එකේ අපි වැඩ කරන්නේ නැහැ. අපේ ෆැක්ටරි එක කසි ගබල්නවා. බඩු විකිනින් නැත්නම් අපි ඕකට යන්නේ නැහැ. ඉතින් ඕක මේ පාසල් වල ළමින්ගෙත් තියෙනවානේ. දැන් ওই පොඩි ළමයින්ට එහෙම පෙලක්කයි විහිළු තහළු කරන ඕගොල්ලන්ගේ ඉස්කෝලේ මෙහෙම පරිප්පු ඉස්කෝලේ ආදී වශයෙන්. හරිම තරහක් යනවනේ ළමයින්ට නේද? ඒගොල්ලෝ කල්පනා කරන්නේ ඒගොල්ලන්ගේ පාසල තමයි හොඳම පාසල. බිහි වෙන කට්ටිය බොහොම හොඳ කට්ටිය. ඒ වගේම තමයි ෆැක්ටරි එකේ තියෙන්නේ. ඒකත් ෆැක්ටරි එකක් නේ පාසල කියන්නේ. එතකොට ඒ වගේ මෙතනත් මේ ෆැක්ටරි එකක්. අපි හිතනවා නිතරම හොඳ එකක්ම තමයි ඉන්නේ කියලා. අපි හිතන්නේ කොයි වෙලාවකවත් දුක තමයි ඇති වෙන්නේ කියලා. එතකොට මේ විදිහට භවය පවත්වන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් ඔය ආනේජ සප්පාය සූත්‍රය එකත් එක්ක ඉතින් ලස්සන්ට දෝමනස්සය තමයි ඇති වෙන්නේ කියන එක කල්පනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ කල්පනා කරන්නේ මේකේ හොඳ දෙයක් තමයි. මෙන්න මේ අර්ථය තමයි හැම වේදනාවකම තියෙන්නේ. එක වේදනාවකට වඩා අපි තව වේදනාවකට අගයක් දෙනවා. අපි කායික වේදනාවල් දෙකක් සසඳන. මේකට වඩා මේක හොඳයි කිය. කායික වේදනාවට වඩා මානසික වේදනාව හොඳයි කියලා කියනවා. ඒ කියන්නේ සුඛය කියන එක වාගේ දේවල්. ඉතින් අපි නිතරම මේ සසඳා බැලීමක් කියන එක කරනවා. එහෙමනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට, 6 වෙනි ස්ලයිඩ් එකට. මේ 6 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මේක ලකුණු කරලා තියෙනවා මේ ලාභ මච්චරිය කියන එක. මෙතන තියෙන මච්චරිය එක කොටසක් අපි අරගෙන තියෙනවා ලාභ මච්චරිය. ඉතින් මේ ලයින් එකේ මොකලන්ට පේනවා මේ සාතේය කියන එක ලකුණු කරලා තියෙනවා. ෆ්‍රෝඩ් නේද? සාතේ වංචාව කියන එක. එතකොට මේකෙන් මේ වගේම පෙන්නලා තියෙනවා මේ ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ මේ පැත්තෙන් තේකොළ දැම්මම අන්න හිතන්න චේතනා කළා ඔන්න ෆැක්ටරි එකේ ප්‍රොඩක්ට් එකක් හැදුවා කියලා. ඒ වගේ. එතකොට මෙතන මේ ලීලා තියෙනවා මේ භවආශ්‍රයේ ලක්ෂණීය කියන එක. ඒක පෙන්නනවා මේ ප්‍රාර්ථනී ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති කියන එකයි මේ පෙන්නන්නේ. ප්‍රාර්ථනීය කියලා කියන්නේ අපි හොඳ භාණ්ඩයක්. මේ පැත්තේ තියෙන එක ඒ හොඳ භාණ්ඩයක් කියන එක good product එකක් කියන එක අපි කල්පනා කරනවා. ඊළඟට අපි ග්‍රන්ථ වෙනවා කියලා කියන්නේ ওই ලාභ මච්චරිය නිසා ඇති වුණා වූ ව්‍යාපාදේ. මොකක් හරි එකක් ලාභයි කියලා ගත්තනම් කුණු අඹ ගෙඩියක් ගත්තා නම් ඉතින් අන්තිමට Tamanට තියෙන ව්‍යාපාදයක්ම තමයි. මොකද අර කැකිරි මාළුවේ කතාව වගේ තමයි. Tamanට කොච්චර කළත් ඒව ගන්න බෑ. මගේ 100ට තරහ යන්නේ. ටේස් බර්ස් ගිහිල්ලා නේද? අන්න ඒ වගේ. ඉතින් ලාභ මච්චරිය ලාභයි කියලා අරගෙන ව්‍යාපාදයක්ම තමයි ග්‍රන්ථ වෙන්නේ. මොකක් හරි එකක් හොඳයි කියලා ගත්තා නම් ඉතින් ඊළඟට ඒක Tamanට ඒක නැත්තම් ඉතින් ව්‍යාපාදේ නේ. ඉතින් අනිත්‍යභාවය නිසා නැතිකමු කියන එක තමයි Tamanට ඇති වෙන්නේ. එතකොට ඒ වගේම අபிසංකාරාකාය සංස්කරන්ති කියලා කියන්නේ ඒ භාණ්ඩය කියන එකට ඇලෙනවා. ඉතින් අපේ ඇහැක් හැදුවා, කනක් හැදුවා, නාසයක් හැදුවා, දිවක් හැදුවා, ශරීරයක් හැදුවා, මනසක් හැදුවා. ඉතින් ඕවට තමයි අපේ ඇලීම කියන එක තියෙන්නේ, අර්ථය තියෙන්නේ, ප්‍රොඩක්ට් එක කියන්නේ. දැන් මෙතන ඕගලන්ට පේනවා මෙහෙම දෙයක්. මෙතන මේ විඥාන ආහාර පාර, විඥාන ආහාර පාරේ ඔයගොල්ලෝ දන්නවා එතනින් තියෙනවා අනිත්‍යේ නිත්‍යාගින විපල්ලාසය. ඒකෙන් එනවා අත්වාදු උපාදානෙට. එහෙමනම් මෙතනින් ඔයාලට පේනවා මේ නිත්‍යයි කියලා යමක් මෙතෙන්ට අපි වක් කරොත්, වතුර වක් කරනවා කියලා හිතන්නකො, නිත්‍ය කියන වතුර වක් කළොත් මේ රේඛාව දිගේ මෙන්න මෙහෙන් පල්ලෙහාට එනවා. 1.1 රාගේ නේද? ඒක දක්වා එනවා සාතිය හරහා. මොකද ලාභයි කියලා ගත්තනම් ඔන්න වෙන දේ. ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් හදාගත්තා, අන්න ප්‍රොඩක්ට් එක නිත්‍යයි කියලා ගත්තා. ඉතින් ඒ නිත්‍ය තමයි මෙතනින් වක් කරගෙන එන්නේ, අත්වාද උපාදානෙට. වක් කරගෙන ඇවිල්ලා කොහාට දෙන්නේ? ජාතියට. එහෙමනම් දකුණත පැත්තේ අත්වාද උපාදානෙ පල්ලෙහැන් තියෙන ජාති හදාගත්තා නම් අත්බාව පටිලාභේ කියන එකයි තියෙන්නේ. ඒක තමයි මේ පල්ලෙහැන් ලකුණු කරලා තියෙන්නේ. අත්බාව පටිලාභේ අර පැත්තෙන් අත්වාද උපාදානෙ කියන එක. එතකොට අපි හදමු හොඳම භාණ්ඩය මොකද්ද? දැන් ඉතින් අම්මා කෙනෙක් කල්පනා කරනවා, ඉතින් මම මේ කෑමක් කිව්වා. ඔහොම බලාගෙන ගිහිල්ලා අම්මා කියනවා, මම බබෙක් හැදුවා, පුතෙක් කො හැදුවා, හොඳම එකක් මම දුවෙක් කො හැදුවා නේද? අන්න හොඳම භාණ්ඩය කියලා. නමුත් ඉතින් පුතාලා දෙතුන් දෙනෙක් හදලා තිනවා නම් කොයි පුතාද හොඳම භාණ්ඩය? අන්තිමට ගත්තාම ඉතින් පුතාලා ප්‍රඥාව විමසලා බැලුවාම ඉතින් ඔය එකක්වත් අපි හදුවා නෙමෙයි, අම්මා බඩේ තියාගෙන හිටිය බව නම් ඇත්ත. අම්මා හැදුවා නම් ඉතින් අම්මා වේ එනේ කෙනාට ඇහැක් කනක් පේන්නේ නැතුව හදන්නේ නැහැ. පෙලක් අය අම්මලාගේ ඇහැ කන තියෙනවා, දරුවගේ ඇහැ කන නැහැ. ඒ අම්මා තාත්තා නෙමෙයි යෝග ඇදුවේ, ඒගොල්ලෝ යමක් දුන්නා විතරයි. ඒ ඉතින් අම්මා මවකුස දුන්නා නේද? නමුත් ඒ කෙනා තමයි යෝග හදාගන්නේ. එතකොට දැන් තමා හදපු හොඳම භාණ්ඩේ තමයි තමන්ගේ ශරීරය, බෙස්ට් ප්‍රොඩක්ට් එක. ඉතින් ඒක තමයි මෙන්න මේ ජාතිය තමන් හදාගත්තා කියන එක තියෙනවා. ඉතින් මේ පැත්තෙන් ඔයගලන්ට පේනවා මේ චිත්ත සංස්කාර. චිත්ත සංස්කාරයන් තමයි ඉතින් මේ පැත්තෙන් ෆීඩ් කරලා අපි අර ෆැක්ටරි එක වගේ හදාගන්නේ. මේ පැත්තෙන් යම ෆීඩ් කරාද එහා පැත්තෙන් එකක් හැදුවා. එතකොට මේ විදිහට අපිට පේනවා මේ සුභයයි කියලා යම්කිසි අර්ථයක් දීලා පොඩි එකකින් පටන් අරගෙන මහ විශාල එකක් හැදෙනවා. හැදෙන එකට අපි යලෙනවා. අර ආනිජ සප්පාය සූත්‍රය අපි දැන් ටිකකට බලපු එකේ පෙන්වුවේ ඒක තමයි. සුබයි කියලා අර්ක මෙහාට ඇතුල් වුණා පරාමාස කාය ග්‍රන්ථේ ඉඳන්. ඉතින් ඕක පොඩ්ඩක් චලිත වෙලා ඉතින් දිගින් දිගටම මේක වැඩේ දුවිලා ඔඩු දුවලා ඊට පස්සේ ඉතින් අපි මැරලා ඉපදෙන්නත් කැමති වෙලා අන්න ඉතින් ඔන්න ජාතියක් එහෙම හදාගත්තා කියන එක තියෙනවා. පොඩි එකකින් පටන් ගත්තා. මුකින්ද පටන් ගත්තේ? මේ ජරා ගොඩක් දැකලා සුබයි කියලා නේ. ඔය වගේ එකක් නේ. අසූචි ගොඩ සුබයි කියලා අරගෙන පටන් අරගත්ත මහා විශාල එකක් වෙලා තියෙනවා. ලොකු අසූචි ගොඩක් වෙලා අන්න ඒ වගේ. එතකොට දැන් මෙතනින් මේ නිත්‍යයි කියලා වක් කරා නම් එහෙනම් මේක හොඳට මතක තියාගන්න මේක තමයි සිද්ධ වෙන්නේ. නිත්‍යයි කියලා වක් කරා නම් අත්වාද උපාදානෙ අත්බාව පටිලාවේ. මොන ඔච්චර තමයි අපිට සිද්ධ වෙන්නේ කියන එක තියෙනවා. එතකොට මේක දෙපැත්තටම යනවා. අත්බාව පටිලාභයක් ඇති වුණා නම් ඉතින් රූප ස්පර්ශ කළා ආපහු අත්වාද උපාදානෙ කියන එකට ගමන් කරනවා. දෙපැත්තටම ගමන් කරනවා කියන එක පේනවා. එහෙමනම් මේ අර්ථය මතක තියාගන්න අපි 7 වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් මේ 7 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා අර මච්චරිය කියන එකේ දැන් ලාභ මච්චරිය කියන එක තියෙනවා. ඒකට අමතරව දැන් අපි වේදනාවත් එක්ක තණ්හාවත් ලකුණු කරලා තියෙනවා. ඒ වගේම පල්ලෙහැන් ලකුණු කරලා තියෙනවා මේ භව ආශ්‍රය කියන එකත් ලකුණු කරලා තියෙනවා. අපි දන්නවනේ ඉතින් මේ ස්පර්ශයෙන් ඉඳන් ඒ දෝමනස්සේ දක්වා මේ පැත්තට යනවා නේද? එතකොට මෙතන භව ආශ්‍රය මේ රේඛාවේ ලකුණු කරලා තියෙනවා. අර ඉස්සෙල්ලා තිබිච්ච ලයින් එක එහෙමම තියෙනවා. අර නිත්‍යයි කියලා වක් කරලා එන්නා වූ ලයින් එක ඒ විදිහටම තියෙනවා. එතකොට දැන් අපි වතුර වක් කරනවා කිව්වහම අපි එක එක විදිහට වතුර වක් කරනවා. කට්ලට් දැක්කත් නිත්‍යයි කියලා වතුර වක් කරනවා. වේදනාව නිසාත් අපි වතුර වක් කරනවා කියන එක තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ රූපයට අගයක් දෙනවා විතරක් නෙමෙයි. අපි මේ රූපයන් නිසා ඇතිවෙනා වේදනාවන්ලා අගයක් දෙනවා. එතකොට හැම වේදනාවකටම සංඥාව මගින් තමයි වාගිය දෙන්නේ. එතකොට එහෙම කරන්නේ ඇයි? අපි දුකයි කියලා දන්නේ නැතිකම නිසා. ආනින්සප්පයි සූත්‍රය අර හැම එකෙම ඇති වෙන්නේ දෝමනසයි කියලා හිතුව දන්නේ නැතුව, දුකයි කියලා දන්නේ නැතුව අපි අගිය දෙන්නේ. ඒ කියන්නේ හැදෙන ප්‍රොඩක්ට් එක දුකයි කියලා දන්නේ නැහැ. එතකොට තණ්හාව නොවිනවනම් මොකද වෙන්නේ? භව ආශ්‍රය කියන එකට ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අත්තා කියලා ගත්තනම් අත්තා කියන එකේ පසු සංඥාව භව ආශ්‍රය. මේකනේ ඇති වෙන්නේ නේද? එතකොට තණ්හාවෙන් අත්තා අත්තගෙන් පසු සංඥාව හැටට භව ආශ්‍රය කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපි ඒක නිසා කරුණාවෙන් අප්‍රමාණයට යනවා. ඒක දන්නවනේ අපි දුක්ඛ අපටිපදා කිප්පාවින්න. භව ආශ්‍රය අයින් කරලා කරුණාවෙන් අප්‍රමාණී කරා ගමන් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි අපිට ගන්න තියෙන දෙවෙනි එක්සිට් පොයින්ට් එක. දැන් අර මායාවේ ගුගුල් ගොඩුවෙන් පැනගන්න ඒ තියෙන දොරවල්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියලා අපි ඉගෙන ගත්තේ වත්තෝ සූත්‍රේ නේද? එහෙමනම් දැන් මේ දෙවෙනි එක්සිට් පොයින්ට් එක තමයි කරුණාවෙන් අප්‍රමාණයට ගිහිලා තමන් පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට ඒක නිසා අපිට මේ විපරිණාම දුක්ඛතාවෙන් දුක්ඛ දුක්ඛතාවයට යන්නේ නැතුව ඉන්න පුළුවන්කම කියන එක ඇති වෙනවා. භව ආශ්‍රය තමයි ඇස ඕනි කියලා කියන්නේ. එතකොට මේකෙදි වේදනාව සඳහා අපි ඇස ඕනි කියලා අපි කියනවා. මට වේදනාවක් ගන්න නම් මට ඇහක් තියෙන්න ඕන. දැන් බලන්න කල්පනා කරන්න ටී ෆැක්ටරි කතාවත් එක්ක ප්‍රොඩක්ට් එක ඇහ කන නාසය දිව ශරීරය ප්‍රාර්ථනින් දන්තින් අபிසංකාරාකාය සංකරන්ති. ඇහ ඇදුවේ නැත්තම් මට බලන්න බෑ. දිව නැත්තම් මට රස විඳින්න බෑ. වේදනාව විඳින්න බෑ කියන එක තියෙනවා. ඒතර බවාශ්‍රය තමයි ඇසෝණි කියලා කියන්නේ. එතකොට වේදනාව සඳහා ඇසෝණි. මොකටද මට ඇහක් වේදනාව විඳින්න නේද? කණින් සද්ධාහන් ඒක සඳහා තමයි මේක කරන්නේ. අන්න ඒ වෙලාවේදී ඇස මේ මොහොතේදී මම වෙනවා. මම අංකාර කතාවත් එක්ක එනවා. එතකොට මම කරුණාවෙන් අප්‍රමාණයට යනවා නම් ඔය දැන් අපි කිව්ව ධර්මයේ ඒ කියන්නේ අර වේදනාව සඳහා ඇහැ ඕනි කියන කතාව මම අතහරිනවා. ඇයි ඒ? බලන්න මම වේදනාවත් එක්ක නිත්‍යයි කියලා වේදනාව මං කව රූපය කියන වතුර වක් කරනවා. වේදනාව වතුර වක් කරනවා කියන්නේ නිත්‍යයි කියලා. මොකද වෙන්නේ? අත්තවාද උපාදානේ පල්ලෙහාට ආව ඒවා ලාභයි කියලා අරගෙන අත්තභාව පටිලාභය. එහෙනම් ඒක නිසා මං ඉපදුනා නම් මට ආපහු දුකයි. එතකොට මෙන්න මේ පුද්ගලයා අන්න අතහැරීම කියන එක කරනවා නම් අර වේදනාව සඳහා හැවෝණී කියන කතාව අතහරිනවා නම් කරුණාවෙන් අප්‍රමාණයට යනවා නම් අල්ලගෙන ඉන්නේ නැත්තම් ඒක නිසා වේදනාව නිසා ඇති වෙන අත්තභාව පටිලාභ කොටස කියන එක බැහැලා යනවා. ඒ කියන්නේ අපි ක්‍රම කීපයකට අත්තා කියන එක හදා ගන්නවා නම් රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් ආදී වශයෙන් දැන් මට කරුණාව තියෙනවා නම් මම වේදනාව කතාව අතහරිනවා. ඒක අතහරිනවා නම් වේදනාව නිසා ඇතිවෙනා වූ අත්තභාව පටිලාභය කියන ඒ කතාව නැති වෙලා යනවා කියන එක පේන. ඒ කියන්නේ චාගාදිට්ඨානේ මතකනේ නේද? චාගාදිට්ඨානේදී අපි අතහරිනවා කියන්නේ. ඉතින් ඒක නිසා ඇතිවෙන සාතීය කියන එක බහැල යනවා. වංචා කරනවා කියන එක ඒ ලාභය කියලා අරගෙනනේ වේදනාව ලාභය අරගෙනනේ ඉතින් එතන සාතේ කියන එක තියෙනවා. එතකොට අපි ඒක එහෙනම් තේරුම් ගත්තා මේ ස්ලයිඩ් එකේදී. එතකොට මේ ලාභය කියලා ගත්තොතින් ඔන්න ප්‍රශ්නිය ඇති වෙනවා. එතකොට ලාභය කියලා ගන්න නැති කතාව තියෙනවා. එහෙනම් වේදනාව ලාභය කියලා කියන්නේ නැහැ. මං කරුණාවෙන් අප්‍රමාණයට යනවා. එහෙනම් අපි 8 වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට අපි මේ 3 වෙනි සත්‍ය කියන එක මනසට නැංගුවොත් ඒ තුන්වෙනි සත්‍යයෙන් පෙන්නන මානීයමකින් මෙසේ වීම හොඳයි කියන එක අපි අඩු වෙලා යන්න ඕන. දැන් අර බවාශ්‍රය කිව්වනේ ඉස්සෙල්ලා නේද? ඇහැ ඕනි කියන කතාව නේද? ඉතින් ඕවට ඉතින් මානයක් කියන ඒවා අපේ ඇතියද? ඒක අඩු වෙලා යනවා කියන එක ඔක ගාතාවකයි පෙන්වන්න පුළුවන්. ඔය මේ රහතන් වහන්සේලා හත් නමක් දවසක් වැඩලා මට ගාතාවක් කිව්වා. ඒ ගාතාව ලියාගෙන නැති අය ඉන්නෝ නම් ලියා ගන්න පුළුවන්. පළවෙනි එකට කියන්නේ පළවෙනි පදේ තියෙන්නේ ඉන්ද්‍රිය අසංවරයේ මගේ ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා කියලා. ඉන්ද්‍රිය අසංවරයේ මගේ ඇසෙන් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. ඒක තමයි පළවෙනි පදේ. ඊළඟට දෙවෙනි පදයට පෙන්නනෝ මෙය සඳහා ඇස ඕනි කියලා කියනවා. දෙවෙනි පදේ මෙය සඳහා ඇස ඕනි කියලා කියනවා. මේක දෙබසක්. කවුද මේ ඇහැ ඕනි කියලා කියන්නේ? බවාශ්‍රය. බවාශ්‍රය කියන මේකට ඇහැ ඕනි කියලා. ඉතින් ඇහැ ඇහැ නැත්තම් බෑනේ මේව බලා ගන්න නේද? ඊළඟට තුන්වෙනි පදයට එනවා මෙහිම වෙන එක හොඳයි කියනවා. කවුද ඒ කියන්නේ? එයා තමයි මානේ. මානේ කියනවා මෙහෙම වෙන එක හොඳයි කියලා. හතරවෙනි පදයට කියනවා ඒ නිසා මම කරනවා ය. ඒ නිසා මම කරනවා ය. කවුද ඒ කියන්නේ? සංස්කාරය. සංස්කාරය තමයි ඒක කරන්නේ නේද? ඊළඟට පස්වෙනි පදයට එනවා හැදුවට පස්සේ ඇලෙනවා. කවුද ඇලෙන්නේ? තණ්හාව. තණ්හාව තමයි ඇලෙන්නේ. ඊළඟට හයවෙනි පදයට එනවා අත්හරින්නේ නැහැ කියනවා. අත්හරින්නේ නැහැ කියනවා. කවුද ඒ කියන්නේ? අවිද්‍යාව. එයා මොකද්ද කියන්නේ? එයා කියනවා නිත්‍යයි. මං අතහරින්නේ නැහැ. ඇදුවට පස්සේ නේද? ඊළඟට හත්වෙනි පදයට එනවා දුක විඳිනවා මේ ආකාරයට. කවුද මෙයාගේ නම? එයා තමයි අහං සහ මමං. අහං සහ මමං තමයි මේ දුක විඳිනවා කියන එක තියෙන්නේ. දැන් එහෙනම් ওই පද හතම ඕනේ. ඔක හරි ලස්සන ගාතාවක්. කෙනෙකුට නිකන් තනිම ඉඳගෙන භාවනා කරන්න පුළුවන් එකක්. හරි බුදුම අර්ථයක් තියෙනවා. තමන් ප්‍රශ්නේ අහලා තමන් උත්තරේ ගන්න ඕනේ. අන්තිම උත්තරේ කිව්වනේ නේද? එතකොට ඒකේ පද තුන බැලුවා නම් පළවෙනි පදේ ටිකව ඉන්ද්‍රිය සංවරය මගින් ඇසින් රූප බලන්න කැමැත්තට ඉඩ දෙනවා. ඊළඟට ඒකට ඇහ උණී කිව්ව බව ආශ්‍රය. මෙහෙම වෙන එක හොඳයි කියලා කියනවා මාන්නය. ඉතින් අපි තුන්වෙනි සත්‍යය ගත්තොත් එහෙම පෙනෙනවා දුක්ඛ නිරෝධය. තණ්හාව නැතිවීම නේද? මේක නැතිවීම තමයි හොඳයි කියන එක කියන්නේ. එතකොට එහෙමනම් ඉතින් මේක හදනවා කියන එක ඇහින් රූප බල්ල වේදනා ඇති කරගන්නවා කියන එක හොඳයි කියලා කියන්නේ නැහැ. එතකොට එහෙනම් ඒක බහැලා යන්න ඕනේ. එතකොට මානිය ඇතිනම් මොකද වෙන්නේ? අත්ත සංඥාවට නිත්‍යයි කියලා අගයක් දෙනවා. එතකොට මෙහෙම හදලා ඉන්න එක හොඳයි කියලා එයාට අදහසක් තියෙනවා. මතකද අපි අත්තා ඉඳන් නිත්‍යට, එතන මේ ඩයග්‍රෑම් එකේ පේනවා ඔයගලන්ට, මේ රතු පාටින් ඇඳලා තිනු අත්තා ඉඳන් නිත්‍යට. එතකොට මේ මානිය විසින් ඔන්න අගයක් දීලා මේ අත්තා ඉඳන් නිත්‍යට යන කතාව තියෙනවා. එතකොට අන්නේ කතාව තින් මේ බහැලා යනවා. මේක හරි නිකන් වඩු බාසුන් නැහැ කියලා මම හොඳ භාණ්ඩයක් හදනවාද කියලා නේද? අන්නේ වගේ. එතකොට දැන් ඔය මෙන්න මේ තුන්වෙනි කාරණය තේනවා අපි. මෙන්න මේක අපි ටිකක් තේරුම් ගන්න ඕන. මේක මට කියලා දුන්නේ තපස්සේ බුදුසෙයිය. මේකේ ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා මේ මච්චරිය කියන එක. ඔය තයෝදම්ම සූත්‍රයේ අපි ඔකට 7.2 කියලා හැම තමයි ලකුණු කරගත්තේ. ඒකෙන් ඇති වෙනවා මේ 6.2 මේ දුස්සීල භාවය කියන එක. ඒ කියන්නේ මේ මච්චරිය කියන එක මෙතන තියෙනවා නම් ඒ මච්චරියෙන් දුස්සීල භාවය ඇති වෙනවා කියලා ඒ තයෝදම්ම සූත්‍රයේ පෙන්නනවා. ඒ වගේම චූල අස්සපුර සූත්‍රයේ පෙන්නනවා මේ මෙතන තියෙන මේ මච්චරිය මගෙන් අපිට ඇති වෙනවා කියලා සාතේය. මච්චරියෙන් සාතේ. ඉතින් හරිනේ, අර මුදලාලිට වටිනවනේ මොනවා හරි ටින් එකක් විකුණලා මෙහෙම ගත්තාම ඊට පස්සේ එයා වංචා කරනවා, තරහාදී හරි හොරගම් කරනවා නේද? මේ ග්‍රෑම් 1000ක් විකුණන්න නැතුව 900ක් විකුණන්න එයා හදනවා. එතකොට මච්චරියෙන් සාතේ. එතකොට මෙන්න මෙතන එහෙනම් ඕගලන්ට ධර්මයක් පේනවා. ධර්මය මොකද්ද? මෙතන තිබින්නාව මෙන්න මේ දුස්සීල භාවය. මේ දුස්සීල භාවයට අපි මාන වෙනවා. ඇයි දුස්සීල භාවයට අපි මාන වෙනවා කියලා කියන්නේ? අපි පෝතලි සූත්‍රයේම ඉගෙන ගත්තා වගේ මාන වෙන්නේ ඕකටම තමයි කියලා. උදාහරණයකට ගමු අපි. ඔය මිනිසෙක් ඉන්නවා අහිංසකව මේ පළතුරු ගෙඩියක් වගේ කඩාගෙන කාලය යන්තම් ජීවත් වෙන මිනිස්සේ පෙලක් කියලාවට වීල් දෙකම කන්නේත් නැහැ. එක වේලක් විතරක් කාලා ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඒ මිනිස්සයා ඉතින් පාරේ යනකොට එයාට පේනවා මේ එක ගෙදරක් තියෙනවා හොඳ ලොකුවට තාප්පිකුත් ගහලා. ගේ ඇතුළේ පේන්නේ නැහැ. ගේ පේනවා කන්ද උඩ හොඳ විශාලට තියෙනවා. ගේට්ටු ඇරලා එනකොට ඉතින් මහත්තයෙක් යනවා වගේ පේනවා. හොඳට බෙන්ස් කාර් එක වගේ එන්නේ. ඉතින් මෙයා පැත්තකට වෙලා ඉඩක් දීලා ඊට පස්සේ ගිහිල්ලා මෙන්න බලනවා. ගමේ මිනිසුකෙන් අහනවා කවුද මේ මේකේ ඉන්න මනුස්සයා. ඒ මනුස්සයාට දැහෙනවා, හැබැයි පොඩ්ඩක් දැනෙනවා මේ ළඟින් යනකොට මේ කුකුල්ලන්ගේ සද්දයකුත් එහෙමත් දැහෙනවා. අහලා බැලුවාම කියනවා ඒ අර කුකුල් පට්ටිය දාගෙන ඉන්න මහත්තයා කියලා. එයාගේ රසාව මොකද්ද? කුකුළු මරලාගෙන ජීවත් වෙනවා කියන. මෙයා කල්පනා කරනවා, එහෙනම් මාත් ඕක කරනවා. මමත් ඊට පස්සේ කුකුළු මරලා මම මේ බඩගින්නේ ජීවත් වෙන්න ඕනේ නැහැ. කුකුළු මරලා මමත් හොඳ ජීවත් වෙනවා. අන්න එයා දාගත්ත කුකුළු පට්ටිය. දැන් මේ පාර එයා දැන් මේ බෞද්ධ හැටියට ඉරිපු එක නේද? දැන් ඔන්න කුකුළු මරනවා. දැන් ඊට පස්සේ ඉතින් සල්ලිත් තියෙනවා. මේ පාර දැන් ඉතින් හොඳ ගේකුත් තියෙනවා. බෙන්ස් කාර් එකේ යන්නේ. බොහොම සරට යාගේ ජීවිතේ දැන් ගත කරනවා. බොහොම ආඩම්බරයි. ඉතින් පන්සලට ගියා. මේ හාමුදුරුවෝ කියනවා, මහත්තයෝ මේ යා හාමුදුරුවන්ට මේ හාමුදුරුවෝ මෙයාටම කියනවා නෙමේ, ඉතින් බණට කියනවනේ. ඉතින් මේ පානාතිපාතයේ කියන ඒවා එහෙම හොඳ නැති කියන අර්ථයේ කියන හාමුදුරුවෝ බණ කියනකොට ඒක යාගේ මනසට යනවා. එයාට කල්පනා වෙන යාගේ මනස යන්නේ වෙන ස්ට්‍රීම් එක. මම මේ අද පන්සලට ඇවිල්ලා ඉන්නේ මේ හාමුදුරුවන්ට දන් දෙන්න පුළුවන් වෙලා තිබුණේ මේ මොකද මට මේ මම කුකුල් පට්ටිය දාගෙන හරි මගේ මේ සල්ලි තියෙන නිසා මං එන්නේ පන්සලට බෙන්ස් කාර් එකේ මිනිස්සු මට මුදලාලි මහත්තයා කියලා ඇරලත් දෙනවා. මම මේ බොහොම හොඳ උජාරුවට මම අද ඉන්නවා. මගේ පුතා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. මං ඉන්නේ මහ විශාල ගෙදරක. දැන් හැම වෙලෙම මම හොඳට කාලා ඉන්නවා. දොස්තර වුණත් මගේ ගෙදෙට්ට එනවා. මං ඉස්සර දොස්තර හොයාගෙන යන්න ඕනේ. දොස්තර මගේ ගෙදෙට්ට එනවා. එතකොට හාමුදුරුවෝ කිව්වට මෙතන මේ පානාතිපාතේ හොඳ නැති කියලා. මෙයාට මතක තියෙන්නේ මොකද? පුතා යන ස්කූල් එකයි මිනිස්සු මුදලාලි මහත්තයා කියන එකයි බෙන්ස් කාර් එකේ යන එකයි මේ ටිකයි යාගේ තියෙන්නේ. එහෙනම් අපි මාන වෙලා තියෙන්නේ මොකකටද? දුස්සීල භාවයට. කුකුල මරනවා කියන එකට එන්න මේ මාන වෙලා තියෙන්නේ. එහෙනම් පේනවා මේ දුස්සීල භාවයෙන් අපිට තියෙනවා මාන්නේ. දැන් මානේ උනායින් පස්සේ එයාට තියෙන්නේ මොකද? අත්තා ඉඳන් නිත්‍යයට යනවා කියන එක. මම දැන් මැරෙන්නේ නැහැ. ඉස්සර නම් මං වේල් දෙක කණ්ඩවත් හම්බෙන්නේ නැතු මං ඒකේ බඩගින්නින් හරි මැරෙන්නේ නැතු මොන දැන් මට දොස්තර මහත්තයා ගෙදෙට්ටම ඇවිල්ලා මට බේත් එහෙම දෙන්නේ මම මැරෙන්නේ එහෙනම් අත්තා ඉඳන් නිත්‍යයට එයා මේ මාන්නේ මගෙන් අත්තා ඉඳන් නිත්‍යයට ගහනෝ ජකේ දැන් ඒක නිසා නිත්‍යයි කියන එක තියෙනවා දැන් පේනවද එන වැඩේ නිත්‍යයි කියලා ගත්තනම් අත්තවාද උපාදානේ වතුරුවක් කරාවා ගියාව එතනින් ආවා අත්තභාව පටිලාභය ඒ කියන්නේ රාගය මෙතනින් පල්ලෙහාට එනවා අත්තභාව පටිලාභය අන්න ප්‍රශ්නේ හදාගත්තනේ මොකෙන්ද දැන් ඒ පාර හදාගත්තේ දුස්සීල භාවයෙන් මේ වැඩේ හදාගත්තා එතකොට එහෙනම් සංස්කාර වශයෙන් අපිට පේනවා මේක බුදුමාහාර දෙයක් මෙතෙන්ද කළා කියලා දැන් එහෙමනම් අපිට පේනවා මේ දුස්සීල භාවය නිසා මානේ නිසා දුස්සීල භාවය දෙපැත්තම තියෙනවා දැන් අතහරින්න බෑ කුකුල් පට්ටි ඒක පවත්වාගෙන යන කතාව තියෙනවා එතකොට දැන් අපිට පේනවා එහෙමනම් අපි මේ දුස්සීල භාවයේ මෙන්න මෙයි ප්‍රශ්නේ. මේක හරියට නිකන් නැංගුරුමක් වාගේ නේද නිකන් අර මේ පැත්තට පේනවා මේ පල්ලෙහාට යන්නව රේඛාව දාලා තියෙනවා. අය මුහුදයට දාලා නැව එහාට මෙහාට යන්න බැරි වෙන තමන් නවත්තගෙන ඉන්නවා වාගේ තියෙනවා. මේ කෝසජ්ජියත් එක්ක උතන පේනවා දුස්සීල භාවයේ මාන්නේ අත්තා ඉඳන් නිත්‍යයට කියන කතාව. ඇයි කෝසජ්ජිය? අර රෝගී සංඥාවන් මගේ කියලා අරගෙනනේ නේද? ඒතකොට ඒවෙන් තමයි කුසිත බව කියන එක එහෙම ඇති වෙන්නේ. එතකොට දැන් අපි එහෙමනම් මේකෙන් ඇති වෙන ප්‍රශ්නේ තේරුම් ගත්තාම ආපහු මට දුකක්ම තමයි ඇති වෙන්නේ කියලා අත්තභාව පටලාභය ඇති වෙන. ඒවනම් අපි මෙත්තාව කියන එක පවත් ගන්න ඕනේ. ඉතින් මේක පෙන්නනවා මේ මෙත්තාව කියන එක නොසල්ලී පවතින්න ඕනේ කියලා අශ්‍රද්ධාවෙන්. ඔක පෙන්නන්නේ මේ පටිසම්භිදා මග්ගේ ඒ සිංහල පොතේ දෙවෙනි පොතේ පිටුව 69. ඔක පෙන්නනවා ওই විදිහට මේ අශ්‍රද්ධාවෙන් නොසල්ලී පවතින්න ඕන. නන් ෆේත් කියන්නේ ඒක. ඊළඟට කෝසජ්ජිය කියන එකෙන් නොසල්ලී පවතින්න ඕනේ. ඊළඟට පෙන්වන මේ ප්‍රමාදය කියන එකෙන් නොසල්ලී පවතින්න ඕනේ. ඊළඟට උද්දච්චයෙන් නොසල්ලී පවතින්න ඕනේ. ඊළඟට අවිද්‍යාවෙන් නොසල්ලී පවතින්න ඕනේ. මෙත්තාව කියන එක. දැන් ඕගලන්ට මතකයි දැන් ටිකකට ඉස්සෙල්ලා අපි බැලුවා ඩයග්‍රෑම් එකක්. ඒ ඩයග්‍රෑම් එකේ තියෙනවා අර දේශයත් එක්ක සම්බන්ධ ධර්මයක්. මතකද? එතකොට ඒකේ පේනවා අපිට මේ උපනාහය කියන එක තිබුණා නම් ඉතින් ඒකෙන් පලාසයෙන් මච්චරිය. ලාභය කියලා ගත්තොත් මොකද වෙන්නේ? අන්න එහෙමනම් අපි අර කෙලින්ම උඩට ගිහිල්ලා රත්තා ඉඳා ඒ කියන්නේ පල්ලෙහාට එනවා නේද? ඒකේ අපි දැන් ටිකට ඉස්සෙල්ලා ඉගෙන ගත්තානේ. සාතිය කියන එක ඇති වුණා නම් ඉතින් ප්‍රශ්නේ ආපහු පටන් ගත්තා. එතකොට දැන් පලාසයෙන් මගින් මොකක්ද ඇති වෙන්නේ? මච්චරිය. මච්චරිය ඇති වුණා නම් මං ඉවරයි. ලාභය කියලා අරගත්ත සාතිය කියන එකට ආව ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට සංඝාරෝ සූත්‍රය කියලා සූත්‍රයක් පෙන්නනවා. ඒ සූත්‍රය පෙන්නනවා මේ එක බමුණෙක් ඇවිල්ලා අහනවා බුදුහාමුදුරන්ගෙන් භාගතුන් වහන්ස මේ මොකද මේ අපි පෙලක් වෙලාවට මේ ගාතාව මන්ත්‍ර ශාස්ත්‍ර අරව මේ පෙලක් වෙලාවට හොඳට මතක තියෙනවා. තව වෙලාවකට පොඩ්ඩක්වත් මතක නැහැ. කොච්චර හොඳට දන්න දෙයක් මතක් කරන්න හදනවා මතක් කරගන්න. එපාර තථාගතයන් වහන්සේ පවසනවා මේ පංච නීවරණ නිසායි මේක ඇති වෙන්නේ කියලා. එතකොට මුළු පංච නීවරණයම ඇති වෙන්නේ මොකද්ද? පලාසය. වෙන් කිරීමක් කියන එක තමයි තියෙන්නේ. පලාසය නිසා අර තමන්ගේ කාරණාව වෙන් කරනවා. වෙන් කරාට පස්සේ ඒක ආපහු ගන්න බැරි වෙනවා. ඉතින් පලාසය ඇතුණු ඉතින් පංච මේ මච්චරිය කියන එක ඇති වෙනවා. මච්චරිය ඇතුණා නම් එහෙනම් අත්තවාද උපාදාන ඉඳන් අත්තභාව පටිලාභේ වතුරක් කරා වගේ දුක්ඛයෙන් මං ආපහු හදා ගන්නවා කියන එක තියෙනවා. එතකොට මේ ලාභ මච්චරිය ඇතිනවා කියලා ඉතින් මෙත්තාව කියන එක ආරම්භ කළා. මේ තථාගතයන් වහන්සේ කිව්වා මේවා එපා, පිසුනා වාචා එපා ආදී වශයෙන් කිව්වනේ. මොකද පිසුනා වාචා ආව නම් ඉතින් මේ ප්‍රශ්නේ ආපහු ඇති වෙනවා නේද? දේශය නිසා පරසවා වාචා පිසුනා වාචා ඇති වෙනවා. ඒවා ඇතුණුත් මේ ප්‍රශ්නේ ඇති වෙනවා. එතකොට ඒක දැනගෙන තමයි අපි මෙතන මේක පවත්වා ගන්න යන්නේ. එතකොට ඒ වගේම අපි මෙත්තාව කියන එක අපි භාවිතා කරන්න ඕන. අර කෝසජ්ජය කියන එක ඇති නොවෙන්න. ඒ කුසීත බව කියන එක. ඒ කියන්නේ රෝගී සංඥාවක් මගේ කියලා අරගෙන මේ ප්‍රශ්නේ ඇති වෙයි. ඒක නොවෙන්න මෙත්තාව කියන එක තියෙන්න ඕන. දැන් එහෙනම් ඕගලන්ට පොඩි පැටර්න් එකක් පේනවා. ඒක තමයි අපි සුඛාපටිපදා කිප්පා විඤ්ඤාණය කරපු දේ. මතකද අපි කිව්වා සද්දාදි මුච්චති විරියම් පග්ගං හන්තු සතින් උපට්ඨපෙත්තා කියලා කිව්වා නේද? ඒක නේද මේ අනිත් පැත්තට පෙන්නන්නේ. දැන් අපි මෙත්තාව කියන එක අසද්දාවෙන් නොසෙල්ලෙන්න නම් එහෙනම් සද්දාදි මුච්චති සද්දාවෙන් නිශ්චයට බැස ගන්න ඕනේ. මේ වානාතිපාත වරුසා වාචේවා අපිට එපා කියලා. ඊළඟට විරියම් පග්ගං හන්තු කියලා කිව්වේ මෙතන මේ කුසීත බව කියන එක කෝසජ්ජිය කියන එක ඇති වෙනවා. ඒක නැති වෙනවා. ඊළඟට අපිට වෙනවා සතින් උපට්ඨපෙත්තා සතිය ඇති කරගන්න ඕනේ මේ ප්‍රමාද වෙන්න නැති වෙන්න. ඒ මොකද්ද මේ ප්‍රමාද වෙනවා කියන්නේ? ඒ කියන්නේ අන්ත දෙක දැකලා. මොකක්ද අන්ත දෙක? සමුදයයි අස්තංගමයයි. ලාභ මච්චරිය මොකද්ද ඇති වෙන්නේ? ලාභ මච්චරිය මම මේ රෝගී කුසීත බවය කියන එක තමයි මගේ ඇති වෙන්නේ. මේක ගිහිල්ලා මම මොකක් හරි කරලා ලාභයි කියලා ගත්ත වට අටක් කරකවගෙන ගියා මට එන චිත්තචෛසිකයන්ගේ අකර්මණ්‍ය භාවයටම තමයි මම පත් වෙන්නේ. එතකොට මේ සමුදය අස්තංගමේ දැකලා මෙතන මේ රෝගී නොවී ඉන්න කරන විරියට උත්සාහයට පමා වීම සඳහා තමයි අපි මේ සතිය කියන එක. අන්න ඒක ලියා ගන්නත් වටිනවා. මොකටද මේ සතිය අන්ත දෙක දැකලා සමුදයයි අස්තංගමයයි කියන දැකලා සමුදය කියලා කිව්වහම මතක තියාගන්න ලාභ මච්චරිය නිසා මම රෝගී වෙනවා සික් වෙනවා කියන එක. එක සික් නොවී ඉන්න රෝගී නොවී ඉන්න කරන විරියට එහෙම නැත්නම් උත්සාහයට පමා නොවීම සඳහා තමයි සතිය ඇති කරගන්න. විරියට පමා නොවෙන්න. ඕක ඉදත් අපි සාකච්ඡා කළා නේද? අර ට්‍රේනින් කොලෙජ් එකේ ඉන්න වෙලාවේ තමන් ගත්තා වූ විරියට ප්‍රමාණ වෙන්නයි සතිය කියන්නේ. එතකොට ඊළඟට අපිට පේනවා මේ උද්දච්චය කියන එක නැති වෙන්න නම් ඉතින් සමාධිය කියන එක තියෙන්න ඕනේ. ප්‍රමාණ වීම සඳහා සතිය ඇති කර ගැනීම. ඊළඟට අපිට පේනවා මේ උද්දච්චය කියන එකෙන් අපි මෙත්තාව සැලෙනවා. ඒක නොවෙන්න නම් අපි සමාධිය කියන එක ඇති කරගන්න ඕනේ. චිත්තං සමාධාන්තෝ කියුවේ නේද? ඉතින් ඔතෙන්දී අපිට පේන්නේ අර ඉස්සෙල්ල එකත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ වෙනවා. කාම සංඥාව. කාම සංඥාවෙන් ඇතිවෙන්නේ මොකක්ද? දෝමනස්සේ. ආනිඤ්ඤ සප්පාය සූත්‍රය අපි ඉගෙන ගත්තා. ඉතින් දෝමනස්සේ ඇති වුණා නම් අපි දන්නවා ඉතින්දී කාමච්ඡන්දේ තමයි ඇති වෙන්නේ. එතකොට ඉතින් මේ කාමච්ඡන්දේ ඇති වුණා නම් ඉතින් අපේ ප්‍රශ්නේ ආපහු පටන් ගන්න. ආපහු නොවෙන්න ඕන. ඉතින් ඔතන පෙන්වන්න පුළුවන්. මේකේ මේ උඩ කොටස ගත්තොත් මේ රේඛාව තියෙනවනේ. මේ දුස්සීල භාවයත් එක්ක කෝසජ්ජී දක්වා තියෙන රේඛාව. මේකේ උඩ කොටසෙන් අපි කරන්නේ විඥානයක් සකස් කරනවා. ඒක තමයි මමංකාරී කියන එක උඩ පැත්තට එන්නේ. මේ රේඛාවෙන් උඩ පැත්තට මමංකාරය. මේ පල්ලෙහෙන් කරන්නේ මොකද්ද? ඒක මේන්ටේන් කරනවා. එතකොට යට කොටසට එන අහංකාරී කියන එක. උඩ මමංකාරය යට අහංකාරය. මොකක් කර එකක් අපි හදනවා, ගයක් හදනවා, ගේ කැඩීගෙන යනකොට අපි ලී කැලි ගහලා හරි අපි ඒක මේන්ටේන් කරනවා කියන එක තියෙනවා. ඉතින් ඔකේ පෙන්වන්න පුළුවන් ඔය තථාගතයන් වහන්සේ ආයු සංස්කාරයෙන් අතහැරියා කියලා කියවනේ. ඒ අතහැරියා කියලා කියන්නේ මොකද්ද? දැන් ඔය චිත්තය සකස් කිරීම දැන් අපි කිව්වේ උඩින් කරන්නේ චිත්තය සකස් කර. ඒ සකස් කරන්නේ කියන එක ලාභයි කියලා ගන්නේ නැත්තම්. ඒ වගේම මේක පැවැත්වීම මේන්ටෙනන්ස් කියන එකත් කැඩුනාම ඉතින් ආපහු හදනවා. ඒකත් ලාභයි කියලා ගන්න නැත්තම්. එවනම් ආයු සංස්කාරය කියන එක අතහරින්න පුළුවන්. සකස් කිරීම මේන්ටේන් කිරීම. අපි ගෙයක් හදනවා ඒක කැඩෙනකොට අපි මේන්ටේන් කරනවා. ඒකනි පයි මොකක් හරි පපුවේ හાર્ට් ඇටැක් එකේ ප්‍රොබ්ලම් එකක් නම් විල්ලක් දාලා හරි බයිපාස් එකක් කරලා හරි අපි මේන්ටේන් කරනවා නේද? ඕක ලාභයි කියලා කියන්නේ නැත්නම් ඉතින් අනිවාර්යෙන් පේනවා මේ මොනසේ මැරලා යනවා නේද? ආන්න ඒ වගේ. එතකොට මේක කරන්නේ නැත්නම් ඉතින් ඒ ආයු සංස්කාරය කියන එක අතහරින්න පුළුවන්කම කියන එක තියෙනවා. ඔන්න ඔය අර්ථයයි ඔගේ තියෙන අතහැරීම කියන එක. එතකොට ඕගලන්ට අවද්දයක් පේනවා. ඔය තයෝදම්ම සූත්‍රය ඔයගොල්ලෝ බැලුවා නම් මේ රේඛාව මේ 6.2 මෙතන 7.3 මෙතන කෝසජ්ජය මේක දික්කරොත් මෙන්න මෙතෙන්ට එනවා. මේ ස්පර්ශ ආහාර පාරත් එක්ක පල්ලෙහාට යන එක. හරියටම මෙතන තමයි ඔය 5.3. 5.3 කියලා කියන්නේ දෝෂාරෝපණ සිත කියලා තයෝදම්ම සූත්‍රය ඉගෙන ගත්තා. උපාරම්භ චිත්තය කියලා පාලි භාෂාවෙන් කියනවා. එතකොට රිප්‍රෝචින් මයින් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. උපාරම්භ චිත්තය. දැන් කුකුල්පට්ටිය දාගත්ත මනුස්සයට එයාට රාත්‍රී කාලේ එහෙම ඉතින් ඕක කොච්චර කරත් පොඩ්ඩක් වෙලාට තියෙන මේ වෙනවනේ මම මේ මහ කැත වැඩක් කරන්නේ මේ සත්තු මරාගෙන ඉන්නේ කියලා. එයාගේ මනසට එයාටම දොස් කියනවා නේද? මං ඉස්සර වාගේ නෙමෙයි මං ඉස්සර හොඳට හිටපු මනුස්සයා. ඒ බුදුබණ ඇහෙනකොට ආම කවුරු හරි කෙනෙක් මැරලා මෙන්න මෙතන අපාය ගියයි ආදී වශයෙන් ඇහෙනකොට ඉතින් එයාට තමන්ටම දොස් කියනවා කියන එක තියෙනවා. එතකොට එහෙනම් මේ රේඛාව දික් කරාම උන්නව දුපාරම්භ චිත්තයට කියන එක. ඒක දෙපැත්තට යනවා. උපාරම්භ චිත්තය නිසා දෝසාරෝපණ සිත නිසා තින් දුස්සීල භාවයටත් යනවා. ඒ පාර අනිත් පැත්තටත් යනවා. දැන් මේ රේඛාව තව චුට්ටක් දික් කරු කොහට දෙන්න? ඒ කියන්නේ කාමච්ඡන්දය කියන එකට. එහෙනම් ඔයගලන්ට පේනවා මේ කාමච්ඡන්දය නිසා අපිට ඇති වෙන්නේ දුස්සීල භාවය. කාමච්ඡන්දයෙන් දුස්සීල භාවය ඇති වුණා නම් ඉතින් එතනින් ඉවරයි නේද මම? දුස්සීල වුණා නම් මම ඒකට මාන වෙනවා. කුල් වට්ටි දාගත්තා වගේ. මාන වුණා නම් අත්තයි දැන් නිත්‍යර යනවා මගේ දුක්ඛේ ආපව මං හදා ගන්න. අත්තවාද උපාදාන ඉඳන් අත්තභාව පටිලාභයටම යනවා කියන එක පේනවා. ඉතින් අන්න ඒක තමයි මෙන්න මේ ස්ලයිඩ් එක තමයි ඔයගොල්ලෝ මේ භාවනාවට ගන්න. මේක තමයි ඔයගොල්ලන්ගේ මේකේ භාවනාව හැටියට තියෙන්නේ. මොකද්ද උනේ? බලන්න මෙතන මේ කාමච්ඡන්දේ කතාවත් එක්ක දුස්සීල භාවය, දුස්සීල භාවය කියලා කියනකොට මම මාන වුණා නම් අත්තයි දැන් නිත්‍යර යනවා. එහෙනම් වතුරක් කරා වගේ අත්තවාද උපාදාන ඉඳන් අත්තභාව පටිලාභයේ කියන එකට ආවා. එතකොට මේ රේඛාව මෙහෙම තිවිච්ච රේඛාව මේ පැත්තටපත් වුණා කියන එකයි ඔය පෙන්නන්නේ. ඉතින් අර ඉස්සෙල්ලා අපි බැලුවා නේද මොකද්ද මේ අනාශ්‍රචිත්ත භාවනාව 1A 1B 1C 2A 2B 2C කියලා එහෙම ලියාගත්තේ. ඉතින් ඒක නේද මේ තියෙන්නේ. බලන්න මේ පැත්තේ ඉඳන් අපි දකුණු පැත්තේ මේ සංස්කාරයන් මෙරෙලා එතනින් පරිදේවී ඉඳන් ශෝකයට එනකොට අපි මේ පැත්තෙන් රූපේ ඉඳන් සංඥාවට සංඥාවෙන් ඉඳන් චේතනාවට යනකොට ශෝකේ ඉඳන් දෝමනස්සයට. දැන් එතකොට මේ රේඛාව මෙහෙම තිබිච්ච රේඛාව පොඩ පොඩ මම කෙලින් කරනවා. මෙහෙම තිබිච්ච එක මම මෙහෙම කළා නේ. පේනවද කියන්නේ? එතකොට ඒ කියන්නේ ක්ලොක් වයිස් මේක කරකවනවා. කාමච්ඡන්දේ ඉඳන් දුස්සීල භාවයට දින රේඛාව. මොනම පොඩ පොඩ කරකවනවා. කරකවල මම මෙතන ඉඳන් සංඥාවෙන් ඉඳන් ඒ නිත්‍ය මෙතන මේ පැත්තට විඥාණයට යනවා කියලා කිව්වහම එහෙනම් මේ රේඛාව සම්පූර්ණයෙන් කැරකිලා දැන් හැදිලා තියෙන්නේ මේ රේඛාව. පේනවද? අත්තවාද උපාදාන ඉඳන් අත්තභාව පටලාවට මෙහෙම දිවිච්ච රේඛාව මම මෙහෙම කැරකෙව්වා. ඔච්චරයි ගල්ලා තියෙන්නේ. අර ඉස්සෙල්ලා දැකපු එකම දැන් හොඳට අනිත් පැත්තට පේනවා. ඒකම නේද මගේ මේ ජීවිතේ මං කරගෙන තියෙන්නේ. මහා දුක්ඛයක් මං හදාගන්නවා. කියන එක තමන්ට පේනවා. එතකොට එහෙනම් මේ සංස්කාර වශයෙන් දැන් තමන්ට පේනවා. දුස්සීල භාවයත් එක්ක කලේ. එතකොට ඒ කතාව ඇති උනේ කාමච්ඡන්දියත් එක්ක. කාමච්ඡන්දියෙන් හදාගත්ත සංස්කාර සංස්කාරට මාන වුණා නිත්‍ය වුණා නම් එවනම් දැන් තමන් ඉවරයි. අත්තවාද උපාදාන ඉඳන් අත්තභාව පටලාවි. නැවතත් දුක්ඛය කියන එක. අන්න ඒක හොඳට කල්පනා කරන්න. එතකොට ඉතින් මෙතෙන්දි මේ මෙත්තාව කියන එක කෙනෙක් වඩන්න ඕන. මේ தත්ත්වය දැකලා. තමන්ගේ මෙත්තාව කියන එක මම මෙන්න මේවයි පහෙන් මගේ මෙත්තාව නොසැලී පවතින්න ඕන. අශ්‍රද්ධාව ඒ කෝසජී කුසිතකම් ප්‍රමාදේ කියන්නේ ඉතින් සුඛාපටිපදා කිප්පා විඤ්ඤාමිදී ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ධර්මයේ භාවිතා කරන්න ඕනේ. අපි කිව්වනේ ශ්‍රද්ධාදි මුච්චති විරියම් පග්ගං හන්තෝ සතින් උපට්ඨපෙත්තා. දැන් පේනවා මේකේ වටිනාකම. නැත්තම් මේකේ ඉන්න බෑ. මේ ප්‍රශ්නේ නැවතත් හැදෙනවා. එතකොට අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 9 වෙනි ස්ලයිඩ් එකට. මේ 9 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේ ලාභ මච්චරිය නිසා ඇතිවෙනා වූ ප්‍රශ්නේ තමයි අපි මේකේ පෙන්වා දීලා තියෙන්නේ. මේකේ පේනවා මෙතන ලකුණු කරලා තියෙනවා මේ පැත්තෙන් සුබ සංඥාව කියන එක ලකුණු කරලා තියෙනවා. මේ පැත්තේ මේ කබලින්කාර ආහාරය තිබ ඕනේ අපි සුබයි කියලා ගන්න නේද? එතකොට ඊට පස්සේ ඒකෙන් මෙතන ලකුණු කරලා තියෙනවා මානිය කියන එක. එතකොට මානිය ඉඳන් උගලන්ට පේනවා මේ චේතනාවේ ඉඳන් මේ පැත්තට රේඛාවක් දාලා තිනවා අත්වාද උපාදානයේට. උඩ තියෙනවා අර අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක. එතකොට මානියෙන් ඉතින් අත්තා ඉඳන් නිත්‍යට යන කතාව තියෙන්නේ නේද? එතකොට මෙතන මේ මානිය කියන්නේ මොකක්ද? සුබ වෙච්ච දේම තමයි හොඳයි කියලා කියන්නේ. ඒ කියන්නේ අර අසූචි ගොඩක් මලමුත්‍රා ගොඩක් ඒකම තමයි හොඳයි කියලා මානිය අන්තිමට ගත්තාම කියන්නේ. එතකොට මෙතන ඕගලන්ට පේනවා ලකුණු කරලා තිනවා කියලා මේ පල්ලෙහායන් අහංකාරය උඩ ලකුණු කරලා තිනවා මමංකාරය කියන එක අහිංකාර මමංකාරය කියන එක. ඉතින් මේම කළා අපි යන්නේ බයි අගති ගමන. එතකොට මෙන්න මේ අවස්ථාව වෙනකොට පේනවා මේ ලෝකේ රහත් වූ සීලෝම සත්‍යය ඒ චිත්ත සංස්කාරයන් කියනෝ බිදේ කියලා බයටපත් වෙලා ඉන්නවා. මේක මුළු ලෝකෙටම සාධාරණ ධර්මයක් කියන එක Tamanට වැටහෙනවා. ඒක දැකලා ඉතින් මම මේ අවස්ථාව දෙන මේ මුළු ලෝකෙ ඉන්න සෑම සත්‍යයන්ට මේ ධ්‍යාන තලවල ඉන්න සත්‍යයන්ට පවා ඒ මෙත්තාව කියන එක වැඩුවා. එතකොට ඔය අහං විසින් කියනවා මමන්ට මෙන්න මෙහෙම ධර්මයක්. ඔය අත්ත බිඳේ පය බුරුලෙන් තවාවරෙන් කියලා. ඒ කියන්නේ අර හිමින් වැඩි බර දැම්මුත් අත්තර කඩාගෙන වැටෙනවා නේද? අන්න ඒ වගේ අර්ථයක්. මමන් තමයි ඇහැ වුණේ. එතකොට ඉච්ච සුබ වෙච්ච ඇහැ. ඔක හරියට ඔය බඩු බාසුන් නැහැ. බඩු වැඩ කරනකොට ගෝලයක ඉන්නව නම් ට්‍රේන් කරනකොට ඉස්සර කාලේ ඉතින් මේ නියම් අද කාලේ වගේ බහුල නැහැ. බොහොම ගණන් උපකරණයක්. එතකොට වඩු වාසුන් නැහැට ගෝලයාව ට්‍රේන් කරන්නත් ඕනි. ලී ටික දෙන්නත් ඕනි කපන්නේ කියලා. හැබැයි ඉතින් මෙයා නීන වැරදි විදිහට ගැහුවොත් එමු නීන කඩලා යනවා. එතකොට ඒ වගේම තමයි ලී ටික ඩැමේජ් වුණොත් මහත්යා බයිනෝ. මේ ලී ටික විනාශ කරලා කොහොමද මේකෙන් වැඩ කරන්නේ කියලා නේද? එතකොට අරයට අරක දීලා බොහොම පරිස්සමෙන් බලාගෙන ඉන්නේ. එතකොට ඔන්න ඔය අර්ථයයි තියෙන්නේ. ඒ කියන්නේ බය වෙලා තියෙන්නේ මොකද මේ? දැන් අහං හදපු ඇහැ. මොකද අහන්ට අම්බුනේ මාස 10යි නේ. මවකුසට ගිහිල්ලා මාස 10න් වැඩේ කරගත්තා. ඉතින් බෙලක් වෙලාට අපි මේ අපේ ඇඟිල්ලම වැදිලා අපේ ඇහැ තුවාල වෙනවනේ නේද? අන්න ඒ වගේ තමයි. එතකොට අහන්න බයයි මේ මම අහන් හදපු ඇහැ මේ මමන් හරියට පාවිච්චි කරනවාද? කනනාසේ කියන එක. කියන අර්ථය තියෙනවා විනාශ වෙයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ බය කියන එක තියෙන්නේ. එතකොට මේක පෙන්වන්නේ අර ප්‍රාර්ථනීන් ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති කියවනේ නේද? ඇහැ කනනාසයක් දිවක් ශරීරයක් ඒව හැදුවා. ඉතින් ඒකෙන් අපි ඉගෙන ගත්තා මේ වයින් වේදනාව ගත්තා නම් ඉතින් ඒක නිසා අත්වාද උපාදානයේ ඉඳන් අත්බව බටලාවේ දක්වා ගිහිල්ලා අපි ඇති කරගන්නා වූ දුක්ඛය කියන එක බැලුවා. ඒ වගේම බැලුවා මේ සංස්කාර වලට මාන වෙලා අපිට ඇති වෙච්ච දේ කුකුල් පට්ටියක් එහෙම දාගෙන වුණා වූ දේ බැලුවා. ඉතින් ඒකෙන් අන්තිමට පේන්නේ ඉතින් මේක නිත්‍යයි කියලා අන්තිමට අපි මේ මාන වෙලා තියෙන්නේ අර සුව වෙච්ච දේම තමයි. අර ගොවිය ගන්නෙත් බච්චුට්ටයි කුකුල් පට්ටිය දාගත්ත කියලා එයා කන්නෙත් ඒ බච්චුට්ටම තමයි. නමුත් එතනින් මහ විශාල ප්‍රශ්නයක් හදාගෙන මේ තියනවා කියන එක පේනවා. ඉතින් බයෙන් අගතියට යනවා. ඉතින් දැන් ගොවිය බයෙන් අගතියට යනවා වගේ නෙමෙයි දැන් කුකුල් පට්ටිය දාගත්ත එක්කෙන බයෙන් අගතියට යන. ආමුද්‍රව බණ කියනකොට එල්ලෙනවා නේද? අන්න ඒකනේ. එතකොට උග පෙන්නනවනේ ඉතින් දෙවිවරු හිටන් හෙල්ලෙනවායි කියලා එක බැලුවාම බුදු ආමුද්‍රව ඇවිල්ලා බණ කියනකොට සූත්‍ර පිටකේ තියෙනවා. මොකද හෙල්ලෙනවා කියන්නේ ඒගොල්ලෝ හිතාගෙන හිටියේ මේක නිත්‍යයි. අපි මේ බොහෝ කාලයක් මේක මෙහෙම ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා මේක අනිත්‍යයි මෙන්න මෙහෙමයි කියලා. හෙල වෙනවා කියනවා. බය වෙනවායි කියලා. ඒ වගේ තමයි. ඉතින් ඒ කියන්නේ හොඳටත් ඉඳලා ඒ බය වෙන්නේ නේ. ඉතින් ওই විදිහට ඕගලන්ට පේනවා. ඉතින් බ්‍රහ්ම ලෝකෙ ඉන්න එක නත් ඔය තත්ත්වයෙන් තමයි. ඒක තමයි මම කියන්නේ හැම සත්‍යයක් මෙන්න මේ ධර්මයේ මේ විදිහට තේරුනහම පේනවා හැමෝම ඉන්නේ බයෙන්. රාතන් වහන්සේ නමක් විතරයි බයක් නැතුව ඒක ජීවත් වෙනවා කියන්නේ. එතකොට ඒක තමයි තියෙන්නේ. දැන් අපි කිව්වා මේකේ භාවනාවට ඕගොල්ලෝ ගන්න. මේකේ මුළු ඔගොල්ලන්ගේ ජීවිතේ මේ ඔක්කොම දේවල් මේකෙන් සමරයිස් වෙලා තියෙනවා මේ ස්ලයිඩ් 9 එකේ. මේ සුබයි කියන එකේ මානිය වෙලා. ඉතින් අපි ඒ වගේම අපි මේ ළඟකදී හැම ඉගෙන ගත්තා. ඉතින් අපි මේ මාන වෙන්නේ අන්තිමට දුක්ඛයටමනේ මාන වෙලා තියෙන්නේ නේද? දුක්ඛයකටම තමයි මාන වෙලා තියෙන්නේ. එතකොට මේ භාවනාව හැටියට ගන්න මෙන්න මේ 8 වෙනි ස්ලයිඩ් එකයි කියන එක අපි බලුවා. එහෙමනම් අපි සූත්‍ර දේශනාව ඉතුරු කොටස බලමු. ඉක්බිත්තෙන් භාගතුන් වහන්සේ ආනන්ද තෙරුන් බණවා ආනන්දේනි යම් දිවා විහරණයට කලයි කියලා සිතනවා දෙයකට යන්නේ කියලා කිව්වා. එසේ වහන්සේ කියලා ආනන්ද තෙරුන් භාගතුන් වහන්සේට පිළිවදන් දී උනස්සෙන් නැගෙසෙල්ල භාගතුන් වහන්සේ සකසා වැඳ පද කුණකොට නොදුරේ එක්තරා ගසක් මුල ඉඳගත්තා. ඒ ඉඳගත්තට පස්සේ මාර දිවි පුත්‍රයා ඇවිල්ලා කියනවා එකල්ලි පවිතු මර ආනන්ද තෙරුන් නික්ම වැඩි නොබෝ වේලාවකින් භාගතුන් වහන්සේ වෙත එළඹියේ එළඹ එකත් පසක සිටියේ. එක් පැත්තක සිටියා වූ පවිතු මාර භාගතුන් වහන්සේට මෙසේ කිව්වා. වහන්ස භාග්‍යතු පිරිනු ඇත්තා. සුගතිය පිරිනුවම් පාත්තා. දැන් භාගතුන් වහන්සේට පිරිනුවම් පාන්න කල්ය. වහන්ස යම් තාක් කල් මේ සව්වන් ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා මහණු ව්‍යක්තද විනීතද විසරද බවට පැමිණියේ යෝගක්ෂේම බෞස්සත ධම්මදර ධම්මානු ධම්මි ප්‍රතිපත්ති සම්‍යක් ප්‍රතිපත්ති අනුරූප ධර්මයේ හැසිරෙන සුළුද සිය ආචාරවාදී ඉගෙන උගන්වන්නාහුද කියවන්නාහුද පවසන්නාහුද පිළිහිටවන්නාහුද හෙලි කරන්නාහුද බෙදා දක්වන්නාහුද ප්‍රකට කරන්නාහුද උපන් පරවාදී කර්ම සහිතව මොනවට නිග්‍රහකට නිනානක කොට දාම් දසන්නාහුද එතෙක් නොම පිරුණවම් පාන්නේමි මේ වචනේ භාගතුන් වහන්සේ විසින් බදාරලා දෙන්නේ. ඒ කියන්නේ මාරයාට බුදුහාමුදුරු බණක් කියලා දෙන්නේ. කලිනුත් ඉල්ලන්න ඇති පිරුණවම් පාන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා දිනවා මෙන්න මෙහිම වෙනකම් මගේ ශ්‍රාවකයෝ මේ தත්ත්වයට පත් වෙනකම් මම පිරුණවම් පාන්නේ නැහැයි කියලා. ඒක අපිට නම් හම්බ වෙලා නැහැ. ඒ සූත්‍ර දේශනාව. ඊළඟට කියනවා වහන්ස දැන් භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ භික්ෂුන් වහන්සේලා ඒ විනීතයි විසරදායි යෝගක්ෂේමයි බෞස්සතයි ධම්මදරයි ධම්මානුධම්ම ප්‍රතිපත්ති මේ විදිහට මේ தත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ ධර්මයන් හොඳට ප්‍රකාශ කරනවායි කියලා. දැන් එහෙනම් භාගතුන් වහන්සේ පිරුණවම් පාන්නේ කියලා කියනවා. ආපහු කියනවා මේ යම්තාක් මාගේ ශ්‍රාවක මෙහෙණින් වහන්සේලා ව්‍යක්ත විසරද විනීත ওই විදිහට தත්ත්වයට පත් වෙනකම් ධම්මානුධම්ම ප්‍රතිපදදී ඉන්නකම් මම පිරුණවම් පාන්නේ නැහැ කියලා. දැන් ඒ ඇත්ත ඒ தත්ත්වයට පත් වෙලා තියෙනවා. ඊළඟට ශ්‍රාවක උපාසිකාව ඒ தත්ත්වයට පත් වෙනකම් මම පිරුණවම් පාන්නේ නැහැ කියලා. දැන් ඒ ඇත්ත ඒ தත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ ඇත්ත දක්ෂයි. ඊළඟට භාගතුන් වහන්සේ කියලා තියෙනවා මගේ ශ්‍රාවික උපාසිකාව ඒ தත්ත්වයට පත් වෙනකම් එහෙම කරන්නේ නැහැ කියලා. දැන් ඒ தත්ත්වයටත් ඒ අයත් ඒ தත්ත්වයට පත් වෙලා තියෙනවා. ඊළඟට පෙන්නනවා ආපහු කියලා තියෙනවා පවිත යම් තාක්කල් මාගේ මේ සාසනේ සමෘද්ධ වෙනකම් පවර්ෆුල් වෙනකම් ස්ථಿತಿ වෙනකම් ඒ කියන්නේ ප්‍රොස්පරස් වෙනකම් හැමදැනම පැතිරෙනකම් බොහෝ දෙනා අතර ප්‍රකට වෙනකම් නොවනති දෙවිනිසුන් හැමදෙනාම සි මොනවට ප්‍රකාශිත නොවේද ඒ තාක් මම පිරුණම් පාන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ මේ වචනේ කිව්වා. වහන්ස දැන් වනායි භාගතුන් වහන්සේගේ සාසනේ සමෘද්ධ වෙලා පැතිරිලා ප්‍රකාශිත වෙලා තියි. දැන් භාගතුන් වහන්සේට පිරිනම් පාන්න කාලයයි කියලා කිව්වා. එහෙම ගුවාම තථාගතයන් වහන්සේ කිව්වෙ මොකක්ද දන්නවද? මාරයට පවිතතෝ නිරුත්සුකය වෙහෙසෙන්න එපා කිව්වා. භාගතුන් වහන්සේ නොබෝ කාලයකින් පිරිනම් පානවා කියලා, ඒ කියන්නේ 3 මාසකින් පස්සේ පිරිනම් පානවා කියලා, ඒ චාපාල චෛත්‍යයේදී එළඹ සිටි සිහි ඇත්තා වූ නෝනින් පිරිසුදැග ආයු සංස්කාරය අතහැරියා. එතකොට ඒකේ පෙන්නනවා මේ ගාතාවක්, ඒකේ පෙන්නනවා මේ යම් කිසි දෙයක් ඒ බුදුහාමුදුරු තථාගතයන් වහන්සේ මේ කය රිපෙයා කරගෙන ඉන්දිපාද භාවිතා කරලා මේ ශරීරය රිපෙයා කරන්න පුළුවන්. එහෙම රිපෙයා කරගෙන ඉඳලා තියෙන මේ රිපෙයා කරන එක බුදුහාමුදුරු අතහැරලා තියෙන. එතෙන්දී. ඉතින් ඒකෙල්ල බුදුහාමුදුරු එතෙන්දී ගාතාවක් කියලා ඒ ප්‍රකාශ කරනවා මේ පුනර්භවය සකස් කරන භව උත්පත්තියට කාරණා වූ කාමාවචර රූපාවචර කර්ම මෙම අතහැරියයි කියලා. හරියට මේ යුද්ධයකට ගියාම කෝට් එකක් වාගේ එකක් මේ ඊතලයකින් ඉඳලා අයින් කරන්නේ. අන්න ඒ වාගේ මේ ඒ භවය සඳහා තිබින්නා වූ ඒ කර්මයන් ඒක අතහැරියා කියලා බිඳ දැම්මා කියලා මේක පෙන්වනවා. ආරි මාර්ගයෙන් අතහැරියා කියලා. එතකොට ඒක තමයි මේ ආයු සංස්කාරය අතහැරියා කියලා. ඉතින් අපි ඔක පෙන්නවා අර මේකේ මුලින් තියෙනවා චිත්තයන් සකස් කිරීමක් කියන එක. මමංකාර කොටසත් එක්ක පෙන්වන්නේ. අහංකාරයෙන් පෙන්නනවා මෙතන මේක පල්ලෙහා කොටසෙන් එක මේන්ටේන් කරනවා. එතන ඒ දෙක අතහැරියා නම් ඒක ලාභයක් කියලා ගන්නේ නැත්නම් ඉතින්දී ආයු සංස්කාරයෙන් අතහරින්න පුළුවන්. ඉතින් මේ ගාතාව තමයි තුලම තලං සම්භවං භව සංකාර වස්සජි මුනි අජ්ජත්තරතෝ සමාහිතේ අභිජ්ජා කවත මිච්ඡ සම්භවಂತಿ කියලා කියන්නේ. තුලම තලං කියලා කියන්නේ මේ තුලණය කරන්න පුළුවන්. තුලණයයි අතුලයයි කියන එකයි ඔය පෙන්නන්නේ. දැන් කාමයේ කියන එක මේ හොද්දේ රස මෙච්චරයි ආදී වශයෙන් කෙනෙකුට තුලණයක් කරන්න පුළුවන්. අතුලයි කියලා කියන්නේ එහෙම තුලණයක් කරන්න බෑ. නිර්වාණය කියන එක අතුලෝදයක්. ඕකේ පෙන්නනෝ ඒ අමෝහය කියන එකේ අර්ථ දැක්වීම කියන එකත් පෙන්නනෝ. ඒකේ පෙන්නනෝ අත නිබ්බාන රතනන්ති කරිත්ව ආශ්චර්යභාවේන අතුලං. තත්ත කුසලස්ස අභිසම්භවා ඥානේන පස්සන අයං අමෝහ කියලා. නිර්වාණයේ රතනයක්. ආශ්චර්යභාවේන එක අතුලයි. සමාන කරන්න බෑ කිසිම දෙයකට. එතකොට ඒක සඳහායි කුසලය ඇති කරලා ඒ දැනගෙන වීම තමයි අමෝහය කියන එක. එහෙනම් අමෝහයේ අර්ථ දැක්වීමත් එතන පෙන්නනවා. ඒ වගේම අදෝසයේ අර්ථ දැක්වීමත් ඔතනම තමයි පෙන්නන්නේ. අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසෝ. අභ්‍යන්තරයේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපේ මුලාව පහ කිරීම තමයි අදෝසය. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මට මේ රූපයක් අල්ලගෙන ඉන්න පුළුවන් මේ කියලා. දැන් තාමත් ඉතින් මේ වෙලක් මිනිස්සු හිතනවානේ මේ සයන්ස් වලින් මේ රූපේ දැන් ජරාවටපත් වෙනවා. මේක තව ටිකක් අල්ලනකොට මේ සයන්ටිස්ලා හොයාගනී. මොනවම කියන අය ඉන්නවා සුදු අය මාත් එක්කම කියලා තියෙනවා. ඒක හොයාගනී ඒගොල්ලෝ මේක ජරාවටපත් වෙන එක එහෙමයි කියලා. දන්නේ නැහැ දැන් දැනට පෙති කොච්චර අරගෙන ජීවත් වෙන්නේ කියලා මිනිස්සු නේද? මිනිස්සුන්ගේ හිතන්නේ මේ කල් වැඩියෙන් ජීවත් වෙනවා කියලා නේ. විසරවාගෙන දැන් ආවස බහගෙන බහගෙන ගිහිල්ලා නේ තියෙන්නේ. ඒක තව තවත් බහිනවා. ඉතින් නම් ඉතින් ස්ටැටිස්ටික්ස් ගත්තා දැන් පේනවා මැරෙන්න ඉන්න කට්ටිය මැරෙන්නේ තුනම ටිකක් වැඩේ හරි කියලා. පාතංවාසේ පෙන්න ඉස්සරහට බලන්නේ කියලා. ඊළඟ ජෙනරේෂන් එක හාෆ් බහිනවා. මේ බේත් අරගෙන සමන් ජීවත් වෙනවා නේද? ඊළඟ අය එච්චර ජීවත් වෙන්නේ නැහැ. ඒකලම් දරන්නම් බැරි වෙනවා. දැන්ටත් පේනවනේ ඉතින් කොච්චර දරුණුද කියලා. ඉතින් පෙලක්ක හිතනවා මේ ධ්‍යාන තලයක ගිහිල්ලා ඉන්න පුළුවන් ගේ කියලා. සමාධියක් සහගතව. ඉතින් ඔය එකකවත් ඉන්න බෑනේ අපි කිව්වේ ලිස්සන දනක තමයි හැමෝම ඉන්නේ. මැරලා වැටෙනවා කියන එක තියෙනවා. එතකොට එහෙම සමාහිත බවක් නැtei කියන එක තමයි අභ්‍යන්තරයේ සමාහිත බවක් නැtei කියන එක තේරුම් ගැනීම තමයි ඒ වික්කේපේ මුලාව පහ කිරීම තමයි අදෝසය කියලා කියන්නේ. ඉන්න බෑ කියලා. ඉතින් අමෝහෙන් තමයි අදෝසය කියන එක ඇති වෙන්නේ. එතකොට මේ විදිහට මේක අතහැරීම කියන එක මේ බුදුහාමුදුරු කරලා තියෙනවා. ඒක තමයි ඒ කියන්නේ රිපයා කරන එක අතහැරිය සමාධිත් සමාධින් නැහැ කියන එක. ඒක තමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. එතකොට දැන් අපි කිව්වා මේකේ භාවනා කරන හැටි. අපි මේක පෙන්වන්නේ මේ ඉද්ධිපාදයන් කියන වඩන එකයි මේකේ පෙන්වන්නේ. එතකොට ඉද්ධිපාද මේ ඩයග්‍රෑම් එක තියෙනවා. ඉතින් අපි පටන් පෙන්නවා මේක චතුත්ථ ධානයට ගිහිල්ලා ඒ ධානයේ සහගතව තමයි ඉද්ධිපාදයන් කියනවා තියෙන්නේ. එතකොට ඒව අතර සම්බන්ධතාවය පෙන්වනවා. ඉතින් මේ ඩයග්‍රෑම් එකට ඇතුල් වීමක් කියන එක තියෙනවනේ. ඉතින් දුක්ඛාපටිපදා දන්දා විඥා වාගිකෙන් තමයි අපි ඇතුල් වීම කියන එක තියෙන්නේ. එද අපි තේරුම් ගත්තා මෙතන මේ චිත්ත සමාධිය කියන එක තියෙන නම් මෙත්තාව කියන එක තියෙන්න ඕනේ. ඉතින් චිත්ත සමාධියේ විමර්ශාවට යන්න නම් අන්න සංස්කාරයන් කියන එහෙම අපි අයින් කරන්න ඕනේ. පානාතිපාත අදත්තා දාන. ඒක මොකද චිත්ත සමාධියේ තියෙනවා නම් ද්වේෂයයි ද්වේෂයත් එක්ක සම්බන්ධ ධර්මයක් නැති වෙන්න ඕනේ. ඒක නෙමෙයි හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ. දෝපා ඊර්ෂ්‍යාව ඒ වගේ දේවල් නැති වෙන්න ඕනේ. ඉතින් ඒක සඳහා චිත්තය සමාදම් කරනවා නම් පානාතිපාත අදත්තා දාන එපා කියලා කියනවා. ඒක කිව්වා නම් අපිට විමර්ශාවට කියන එකට යන්න පුළුවන්. දැන් අපි ඊළඟට පෙන්නන්නේ මේ විමර්ශාවේ ඉඳන් විරිය කියන එකට යන්න නම් මෙන්න මේ මයින්ඩ් ෆැක්ටරි එකේ කතාව ඉගෙන ගන්න වෙනවා. ඉතින් එතනින් අපි තීරුම් ගත්ත මොකක් හරි ඉන්පුට් එකක් දුන්න නම් මෙහා පැත්තෙන් අවුට්පුට් එකක් එනවා. එන එකට අපි ඇලෙනවා. තේකොළ පැකට් එකටයි අරකටයි මේකටයි අපි ඇලීම කියන එක තියෙනවා. කොහොම ඇල්ලලා අපි පෙන්වුවා මේ භවආශ්‍රයේ ලක්ෂණී කියන එක ප්‍රාර්ථනීය ග්‍රන්ථයෙන් අභිසංසාකාරේ සංකරන්ති කියලා. අපි මේ ගැට ගැහිලා තිනවා. ඉතින් විපරිණාමයටපත් වෙච්ච මේ වේදනාව ඒවට තමයි මේ ව්‍යාපාදයන්ට තමයි අපි ගැට ගැහිලා හැම තියෙන්නේ. ඉතින් මෙතන අපි ඉගෙන ගත්තා මේ 6 වෙනි ස්ලයිඩ් එක වෙනකොට නිට්ටයයි කියලා මෙතන මොකක් හරි එකක් වක්කරා නම් අත්වාද උපාදානී නම් අත්බව පටිලාබෙට විඥානී හැදුණා නම් මේක ඇති වෙනව නේද? විඥානී හැදුණා නම් අනිත්‍ය නිට්ටය කියන විපල්ලාසය එනම් ඉතින් අත්වාද උපාදානට ඒක වැක්කෙරෙනවා. මොන ආකාරයට විඥානය සකස් කළත් ওই ප්‍රශ්නේ කියන එක තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේ අත්වාද උපාදානෙන් ඉඳන් අත්බව පටලාවට එනවා. මේ වැක්කිරණ එක නවත්තා ගැනීම තමයි අපි කරන්නේ. මේ වැක්කිරීම කියන එක රූපය ස්පර්ශ කරලා අපි උන්න වැක්කිරීලකුත් තියෙනවා. ඊට පස්සේ වේදනාව නිසා වැක්කිරීමකුත් තියෙනවා. ඉතින් අපි ඊළඟට මේ 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන ඉතින් වේදනාවට එහෙම තණ්හාවන් එහෙම ඇති වෙලා මේ ලාභ මච්චරි කියලා අරගෙන ඉතින් ඔන්න අපි වක් කරනවා. ඉතින් වැක්කිරීමෙන් අපි ඔන්න අපව වේදනාව නිසා දුක්ඛයක් ඇති කරගන්නවා. ඉතින් Taman තීරුම් ගන්නව නම් අපි කරුණාවෙන් අප්‍රමාණට යනවා නම් එහෙනම් මේ වේදනාව නිසා වතුර වැක්කිරිලක් කරන්න යන්නේ නැහැ. මොකද මෙතන අපි පේනවා දුක්ඛ නිරෝධ සත්‍ය කියන එක. කියන්නේ මේ වැඩේ හොඳ වැඩක් නෙමෙයි. වේදනාවට තණ්හාව වුණා නම් ඉතින් අපිට දුක්ඛේ නිමිවක් නැහැ. දුක්ඛේ සමුදයක් තමයි තියෙන්නේ. එතකොට එයා ඒක අතහැරීම කියන එක තියෙනවා. එතකොට අපි මේවට මේ අගයන් දීලානේ මේ ෆැක්ටරි එකේ තියෙන්නේ. එතකොට අන්න එතෙන්දී අපිට දැන් මොන හොඳට පේනවා මෙතන ඇති වෙන්නා වූ ප්‍රශ්නය. මේක තමයි අර තයෝ ධම්ම සූත්‍රයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන එක. ඒකේ පේනවා මේ කෝසජ්ජියත් එක්ක දුස්සීල භාවය. කියන්නේ මොකක් හරි එකක් ලාභයි කියලා ගත්තා නම් කුණුඹ ගෙඩිය ගත්තා වට අටක් කරගෙන ඔන්න මන් රෝගී. කුසීත භාවය කියන එක චිත්තචෛතසික අංකර්මන්නේ භාවයට පත් වෙලා ඒක තියෙනවා. කුණුඹ ගෙඩිය ගන්නෙ මොකද? කාමච්ඡන්දේනේ. කාමච්ඡන්දයත් එක්කනේ ඔක ඇති වෙන්නේ. එතකොට ඒක මතක තියාගන්න ඕනේ. එතකොට දුස්සීල භාවය ආව නම් මට මොකද වෙන්නේ? මං ඒකට මාන වෙනවා. පානාති පාතේ කුකුල් පට්ටි දාගත්තා කියන එක මම මානුණාන අත්තා ඉඳන් නිත්‍යෙට මං ජැක් එක ගහන්නේ. නිත්‍යයි කියලා ගත්තා නම් එහෙනම් මෙතනින් වතුර වක් කරනවා. ඒතර වක් කරා නම් එහෙනම් අත්තවාද උපාදානෙ ඉඳන් අත්තභාව බඩලාවේ මං ආපහු දුක්ඛේ ඇති කරගන්නවා. එහෙනම් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපිට එකපාරටම පේනවා. මේ දුස්සීල භාවය. දුස්සීල භාවය නිසා මානේ, මානේ නිසා දුස්සීල භාවය. එහෙමනම් මං මේ දුස්සීල භාවය අයින් කරගන්න ඕන. එහෙමනම් අපිට මෙතන කරන්න තියෙන්නේ මේක අයින් කරලා මෙත්තාව කියන එක පවත්තා ගන්න ඕනේ. මම මේ ශරීරය හදාගෙන ඉවරයිනේ. එහෙමනම් මම මෙත්තාව කියන එක මේක පවත්තනවා. ඉතින් මගේ මෙත්තාව නොසැල්ලී පවතින්න ඕනේ. කාරණා පහකින්. අසද්දාවේ, ඕසජ්ජියේ, ප්‍රමාදයේ මේ ප්‍රමාදයේ, ඒ වගේම උද්දච්චයේ, ඒ වගේම මේ අවිද්‍යාව කියන එකෙන් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි අපි සුඛාපටිපදා කිප්පා විඤ්ඤා වගේ ශ්‍රද්ධාදි මුච්චති. ශ්‍රද්ධාවෙන් ගිවි මුසාවාද පරුසාවාච පානාති පාත ඒවා එපා නේද? මේ දුස්සීල භාවයෙන් එතන අයින් කරන්නේ. මේවා එපා කියන එක ගන්න. එතකොට මගේ මෙත්තාව සැලෙන්නේ නැහැ. අශ්‍රද්ධාව මගේ. ශ්‍රද්ධාව තියෙනවා. ඊළඟට විරිය භාවිතා කළා. මොකද මේ කුසීත භාවයේ ආවනම් මට ආපහු මේ ප්‍රශ්නිය ඇති වෙනවා. කෝසජ්ජී තියෙන තැනින් මට එනවා මේ ඉමෝරලිටි දුස්සීල භාවයට ඇති වෙනවා. එහෙමනම් විරිය භාවිතා කළා. විරියම් පග්ගං හන්තෝ කියන එක නේද? එතකොට මෙත්තාව එතන භාවිතා කළා. එතකොට එතින්දී අපි පෙන්වුවා ඉතින් මේකේ සම්බන්ධතාවය අර සංඝාරෝ සූත්‍රයත් එක්ක මට පංච නීවරණ ඒ කියන්නේ ක්‍රෝධයත් දේශයත් එක්ක තියෙන සම්බන්ධතාවයන් ගත්තාම අර පෙන්වන්නේ මේ ස්ලයිඩ් 3 එකේ නේද? එතකොට ඒක ඇතුළ නම් මච්චරියමකින් ඒ කියන්නේ පලාසය ඇතුළ නම් මච්චරිය ඇතුළ නම් මේ ප්‍රශ්නේ ආපහු මට ඇති වෙනවා. ඇති වෙනවා කියලා දැනගෙන ඒක අතහැරීම කියන්නේ. එතකොට ඊට පස්සේ අපි පෙන්නවා මේකේ මේ උද්දච්චයත් එක්ක නොසලී පවතින ඕනේ. එහෙනම් ඉතින් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඒවා භාවිතා කරන්න ඕනේ. එතකොට අර උද්දච්ච කතාවෙන් නම් අර ආනිජ සප්පාය සූත්‍ර ඩයග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙනවා. කාම සංඥාව නිසා ඇති වෙන දෝමනස්සයයි කියන එක. එතකොට දැන් මෙතන සම්බන්ධතාවය අපිට පේනවා. මෙතන මේක දික්කලොතින් යන්නේ කොහාටද? කෝසජ්ජීතයි මේ රේඛාව දික්කෘතින් යන්නේ උපාරම්භ චිත්තයේ දෝෂාරෝපණ සිතට. ඉතින් බානාදිපාත කරනවා නම් මගේ සිත මටම දොස් කියලා. ඒ රේඛාව තව චුට්ටක් මෙහා පැත්තට දික් කරා නම් එහෙනම් එතන තියෙන්නේ කාමච්ඡන්දය. එහෙමනම් කාමච්ඡන්දේ නිසා මගේ මේ දුස්සීල භාවය ආව මේක ආවන මං විනාශයි. එහෙමනම් මට මාන වුණ අත්තයි දැන් නිත්‍යට ආව අර ප්‍රශ්නේ මං ආපහු දුක්ඛේ කියන එක හදා ගන්න. අනේ මේ රේඛාව දෙක තමයි ඔයගොල්ලෝ භාවනාවට ගන්න. මේක නිසා මට වෙන්නව දෙ. ඒක තමයි ඔයගොල්ලන්ගේ භාවනාව. ඒකේදී හොඳට වැටහීමක් ඇති වෙනවා මේක ගැන. ඉතින් අර ටී කප් එක බලපු එක්කෙනාට නම් පේනවා දැන් මේ පැත්තේ තිබිච්ච එක මෙහෙම රවුමට කරකිලා ගිහිල්ලා උන් මං ඇති කරගන්න තිබින්නව දෙ මොකද්ද කියන එක. ඒක තමයි භාවනාවට ගන්න තියෙන්නේ. මම දැන් අපි මිනිත්තු 5ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරනවා.